දැන් නෑ ඩොක්ටර් රවි.
ඒක තමයි යාගේ කනෙක්ෂන් අඩු. ඒක තමයි ඒ අන ඒ ඒක දැන් අපේ අපේ ඔය කනෙක්ෂන් එක නැතුව අපි කියාගෙන යනවානේ. අපි හිතනවා අනිත් අය අහගෙන ඉන්නවා, අනිත් අයට ඇහෙනවා කියලා. ඔන්න ඔය වැඩේ තමයි අපි මේ හැම තිස්සෙම කතා කරනවා කියන එකේ තේරුම. හිතනවා කියන එකේ තේරුමත් ඕකයි, විතක්ක විචාර. නැත්තම් කතා කරනවා, කතා කරන්න ආසාව. අපි හිතනවා අනිත් අය අහගෙන ඉන්නවා ඇහෙනවා කියලා. හැබැයි ඇත්ත කතාව එහෙම නෙමෙයි. අපි අපේම කතාවක් කර කර ඉන්නවා අපි. ටිකක් වන් මේ ගැඹුරු අදහසක් කිව්වේ. කතා කරන්න හිතෙනවා කියනකොට මතක් කරගන්න ඔන්න ඔයගේ මට්ටමක් කියන එක. ඒකට
ඉස්සල කියපු ටික මේ රෙකෝඩින් අවුල් කියලා වැටුණා සර්. ඉස්සල අපේ
සර් ඔබතුමාට දැන් ඇහෙනවා නේද?
දැන් ඇහෙනවද? ඉස්සල විනාඩි දෙකක් විතර ඇහුන්නේ නැහැ මේ. ඔව් දැන්.
ඔව් ඔව්. ඔව්. ඒ ඔබතුමාගේ කනෙක්ෂන් ප්‍රශ්නයක්. ඔබතුමාගේ හරි මගේ හරි කාගේ හරි. එතකොට දැන් ඔබතුමා ඔය මේ ගැලපුවනේ අවිද්‍යාව සංඛාර විඥාන නාම රූප අවිද්‍යාව පත්‍ය සංඛාර කියන්නේ මෙන්න මේකයි කියලා එහෙම. ඉතින් ඒ තේරුම් ගැනීම ඇත්තටම අපි නොදන්න භාෂාවක් ඉගෙන ගන්නකොට කරන දේ. ඔබතුමා චීන භාෂාව ජපන් භාෂාව හරි ඉගෙන ගන්නකොට මේ වචනේ තේරුම මේකයි, මේ වචනේ තේරුම මේකයි කියලා ඉගෙන ගන්නවානේ. ඒ භාෂාර්ථයක් භාෂාවක් ඉගෙන ගැනීම මිසක් දහම දැකීම නෙවෙයි. එතකොට ඒ භාෂාවේ අර්ථය දැනගන්න හොඳයි ඒක. හැබැයි බුදු කෙනෙක් පෙන්නන අර්ථය, බුදු කෙනෙක් පෙන්නන මාර්ග කෘත්‍ය පැත්තපලාතකවත් නැහැ. එතකොට ඒ වචන තේරුම් ගන්න හොඳයි. වචන කියන්නේ මොකටද?
වචන තේරුම් ගන්න හොඳයි වචන.
ඔව් ඒක නිකන් අර දැනුමකට හොඳයි. එතකොට ඒ දැනුම කියන්නේ දැක්ම.
දැනුමකට හොඳයි.
ඔව් දැක්ම කියන්නේ දැක්ම එනකොට ඊතර වෙන කෘත්‍යයක් වෙන්න එපයි. මම තව මොකක් හරි දැනගත්තා කියන කතාව නෙවෙයිනේ. දැන් ඕකෙන් වෙන්නේ මම මේ දහම දැනගත්තා කියන තැනට යන්න හොඳයි.
ඔව්.
ඔව්.
මම දැනගත්තා කියන්නේ
ඔව්. ආ එතනින් එහාට යන හැටි තමයි අපි මේ කතා කරන්නේ. බුදු කෙනෙක් පෙන්නන අර්ථය මොකද්ද? ඒ කෘත්‍යයට යොමු වෙන්නේ කොහොමද කියන පැත්ත තමයි. ඔකට අපි කියන්නේ ගැළපීම කියලා. අපි දන්න එකත් එක්ක ගලපනවා බුදුහාමුදුරුවෝ කියන දෙයනේ. අපට තේරුම් ගන්න. අපට තේරුම් ගැනීමයි ඊතර වෙන මාර්ගය කියන එකයි ඊතර වෙන කෘත්‍යය. ඒ කියන්නේ අපේ අනවදස් ස්වාමීන් වහන්සේ ගත්ත උපමා තියෙන අර වඳාම්මගේ දරුවා මිරිඟු ජලයේ පීනලා නානවා කියන එක. වඳාම්මගේ දරුවා මිරිඟු ජලයේ පීනලා නානවා. දැන් අපිට ඔය වචනෙන් වචනේ භාෂාව දන්නේ නැති කෙනා හොයන්න එපැයි තේරුම්. එතකොට ඔය ඒ වචනවල තේරුම් දැනගත්තා කියලා අර්ථයට කිට්ටු වීමක්
නැහැනේ.
අර්ථය දිහා බලද්දී වෙනම එකක්නේ. දැන් විදේශිකයෙක් සිංහල ඉගෙනගෙන ඔය වචන ඕක තේරුම් ගත්තට අර්ථයට කිට්ටු වෙන්න බෑනේ. ඒ වගේ තමයි අපි අර පාලි වචන ටික අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන ඕවයි වචන ටික අපි නිකන් ඕයි තේරුම් ගන්නවා. ඒකත් හොඳයි.
ඔව් දැන් අපි මේ දක්වා දැන් ඉතින් ඉස්සෙල්ලා අපිට මොකක්ද තියෙනවා. අපි දහමට මේ අපි යම් මේක තියෙන නිසා අර දහම හොයන්න ගිහිල්ලා තමයි අර වචන ටික අපිට ආපුනේ ඉස්සෙල්ලා.
ඔව්.
එතකොට
ඒක හොයන්න පටන් ගන්න
හොඳයි. අහුවෙලා තමයි අපි දැන් මේ දක්වත් ඇවිල්ලා තියෙන මේ වචන ටිකත් උපකාර වෙනවා. මේ තරම් හිතේ ඒ ටික පළපදියම වෙලා තියෙනවා. එතකොට අන්නේ එතනදී ඒකයි මේ විමස වෙනසනේ කියලා බැලුවද කියපු එක තේරුණාක අදහස තියෙනවා.
මෙතෙන්දී ඔබතුමාට මම මේ විමසන්න උදව්
වෙන්න තව ටිකක් කියන්නම්. ඒක බව වෙනවා කිය අපි දැන් ඕවා කියලා ඇහිලා අරහිමේ තියෙනවානේ.
දැන් මම උකයි ඔතනින් එහාට විමසන්න උදව් වෙන්න ටිකක් කියන්නම් ඇහෙනවා.
ආය ඇහෙන්න තෝ ගියා. හරි. දැන් හරි. ඔය දැන් ඇහෙනවද?
ඔව්. දැන් ඕක තව එහාට විමසන්න උදව් වෙන එකක් තමයි මේ මේකේ තියෙනවා පටිච්ච සමුප්පාදය කියලා එකකුයි පටිච්ච සමුප්පාද ධර්ම කියලා එකකුයි. පටිච්ච සමුප්පාදය තමයි බුදු කෙනෙක් වෙන්න නැහැ එක. දැන් අපි පටිච්ච සමුප්පාද ධර්ම තමයි අවිද්‍යාව කියන එක, සංකාරය කියන එක, විඥානි කියන එක, නාම රූපය, සලආයතනය, පස්සේ වේදනාව, තණ්හාව, උපාදානි භව ඔක්කොම ටික මේ ඒවා ධර්ම. පටිච්ච සමුප්පාද ධර්ම කියන්නේ ධමක් නෙමෙයි, ඒක ලෝකේ තියෙන දේවල්, ලෝකේ අපට ලැබෙන දේවල්. ඒවා බුදු කෙනෙක් පහළ වෙන්න කලින් ඒ සමාජයේ මිනිස්සු දැනගෙන හිටියේ ඒවා, කතා කරපු භාෂාව. දැන් අපිට ওই භාෂාව අලුත් හින්දා තමයි හොයන්න වෙලා තියෙන්නේ. ඒ කාලේ මිනිස්සු ඒ වචනේ කියනකොට මොකද්ද කියලා දන්නවා. ඒ කියන්නේ කතා කරපු භාෂාව. එතකොට ඒ භාෂාවක හැමතිස්සෙම භාෂාවට ලෝකේ අර්ථයක් තියෙනවා. එම වචනෙටම ලෝකේ අර්ථයක් තියෙනවා. දැන් වචනයක් කියනකොටම අපිට හැඟීමක් එනවා නේද මේ කියන්නේ මේක ගැන කියලා.
එනවා අනිවාර්යයෙන්.
අන්න ඒ වගේ
එනවා.
අවිද්‍යාව සංකාරය විඥානේ ඔවා ලෝකේ දේවල්. ඔය ඊතර වෙන විදිහ නෙමෙයි. ඔය ලෝකේ.
නෙමෙයි ලෝකේ දේවල්. පැහැදිලි.
ඒ ලෝකය කියන එකයි ඊතර වෙන දහම ඊතර වෙන කෘත්‍ය කියන එකයි තව එකක්. එතකොට ඒ ඊතර වෙන කෘත්‍ය තමයි බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ. ඒක පටිච්ච සමුප්පාදේ නිසා ඔය දැන් දෙපැත්තේ තියෙන වචන, දැන් අවිද්‍යාවයි සංකාරයයි ගත්තොත් ඒ දෙපැත්තේ තියෙන වචන දෙක, නැත්නම් සංකාරේ විඥානේ කිව්වොත් දෙපැත්තේ තියෙන වචන දෙක, ඒ දෙක එක තව එකක් කියනවනේ. අවිද්‍යා පත්‍යා සංකාරා, අවිද්‍යා නිරෝධා සංකාර නිරෝධෝ. ඔන්න ඔය දෙපැත්තම එනකොට තමයි පටිච්ච සමුප්පාදය කියන්නේ. විඥාන පත්‍යා නාම රූප, විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ කියන ඔන්න එතකොට පටිච්ච සමුප්පාදය කියන න්‍යාය නැත්තම් මේ ඒ සත්‍ය කියන්නේ ලෝකේ පවතින කිව්වට හරියන්නේ නැහැ. යථාභූත ස්වභාවය කියලා කිව්වොත් දහම් න්‍යාය කියන එක මේ ලෝකය ගෑවෙන්නේ නැහැ. දැන් දහම කියනකොට දැන් ලෝකය කියන්නේ සාමාන්‍යයෙන් තේරෙනවානේ අවිද්‍යාව මත තියෙන එකක් කියලා, නොදන්නකම මත තියෙන එකක් නේ ලෝකය. එතකොට ලෝකයේ ජීවස්තීමයි ලෝකයේ කතා කිරීමයි මේ දහම් න්‍යාය කියන එක ලෝකේ කතාවක් නෙවෙයිනේ. ඒක අපිට පොඩ්ඩක් කතා කියවුවොත් ඊතර වෙන කෘත්‍ය, ඊතර වෙන මොකෙන්ද ඊතර වෙන කිව්වොත් ආය ලෝකෙන් කියලා කියන්න වෙනවා. එහෙනම් ඊතර වීමේ ලෝකේ කතාවක් නැහැනේ. ඒ එතකොට බලන්න අර වචනවල තේරුම් ටික ඔකේ කිව්වම ඉසක් උදව් කරගත්තා මිසක් ඒක කියවිල්ලක් විතරක් වෙනවා. ඒ වලද
උදව් කරගත්තා.
ඔව්
කියවිල්ලක් විතරයි. පහුර විතරයි ඒක.
අනහ. එතකොට මේ හැබැයි දහම් න්‍යාය දකින්න
කොටයි පහුර විතරයි.
අනහ. පහුරක් විතරයි කියලා ඉතින් අපිට නිකන් නැට තේරුම් ගන්න පුළුවන්. එතකොට ඒවා මේකයි කියලා අපි ගලප ගැනීම අපි අර ඒක විමසන්න උදව් වෙන්න පටන් ගැනීමකට හොඳයි. දහම තව ටිකක් දකිනකොට ඒ කියන්නේ
ඔව් එහෙම තමයි.
ඥාන දර්ශනය කියන එක
ඔයගොල්ලෝ ගලපී ඉන්නේ.
ඥාන දර්ශනය කියන්නේ ওই විදිහට වචනවල තේරුම් අපිට තේරුම් යාම නෙවෙයි. ඒ අපි දන්න ටික
ඒක දැනගන්න තමයි අහන්නේ.
ඔව්. අපි මේ දන්න බව ඉක්මවා යන දැක්මකට එනවා ඥාන දර්ශනය වෙනකොට. අපි මෙච්චර කල් මන් දහම දන්නවා කියලා කියන්න හදපු එක
එතකොට
මවා යන ගතියක් තමයි ඥාන දර්ශනය වෙනකොට.
අවසන්. දන්නවා කියලා ගන්න බැහැ. මම ඉන්න එතන එහෙම ඉන්න කොහොමද? දස පච්චය කියලා කියන්නේ ඇති කල්ලි කියන එකනේ.
ඔව් ඒ කිට්ටු වෙන්න පුළුවන් තේරුමක් තමයි
ඇති කල්ලි. ඇති කල්ලි.
ඔව් ඇති කල්ලි කියන එකේ ඒ දෙපැත්තම තියෙන ලෝකෙට ඉති දැක්ම එකකුත් තියෙනවා. ඊතර වෙන දැක්ම පැත්තට යමු වෙන්නත් පුළුවන් ඇති කල්ලි කියන එකේ ගැඹුරු පැත්තකුත් තියෙනවා.
ඔව් ඇති කල්ලි.
ඔව් එතකොට ඇති කල්ලි කියනකොට
දෙයක් නෑ අතරම අන්තිමට
ඇති කල්ලි කියනකොට තියනවා කියන තැනට ගිහින් නෑනේ. දැන් වතුරේ
බල්ලා
ඇති කල්ලි වතුරේ බල්ලා ඇති කල්ලි කියලා කියන්න පුළුවන්. අපි ඒක තියනවා කියන තැනට ගිහින් නෑ. එතකොට
වතුර බල්ලා නේ
ඇති කල්ලි එකනේ ඉන්නවා නම් ඉන්නවා නම් මෙහෙමයි කියලා නිකන්
ඉන්නවා නම් තමයි.
ඔව් ඒ කියන්නේ ඉන්නවා
ඒ කියන්නේ හේතුඵල
ඉන්නවා කියන තැනට ගිහින් නැහැ.
ගිහින්නේ
එතකොට අවිද්‍යාව ඇති කල්හි කියලා
කියන්නේ එහෙම තියෙනවද හේතුවෝ?
ආ
ඔව් ඇති කල්හි කියලා බලන්න. මට ඒකද හොඳට අර්ථය ඇතුළ හිතේ තියෙනවා. ඒක දෙයක් ඇත්තම මුකුත් දෙයක් නැහැ. නමුත් දැන් මෙහෙම එකක් ඇති වුණොත් අරකක් ඇති වෙනවා. ඒ වගේ එතකොට
මුලදි කියන්න වෙන්නේ විදිහ තමයි. මම ඇති
වුණොත් තමයි ඇති වෙන්න පුළුවන්. ඇති වුණොත් ඵලයක් ඇති වෙන. ඒක මම ඇති වෙන්නේ ඒ විදිහ වගේ අර කික්කේ යන විදිහ හිතා ගන්න ඒ විදිහට පුළුවන් නිසා ඒ මාර්ගේ හරිය යන විදිහ නේද?
ඔව් ඒක හොඳයි. ඇති කල්හි එහෙම වුණත් මෙහෙමයි කියලා නිකන් කතා කරන්න පුළුවන්. හැබැයි ඒකෙන් කියන්නේ එහෙම වෙලා කියලා.
පුළුවන්. වෙලා කියලා කියන්නේ.
හොඳයි.
දැන් මේ අපිට මේ දුක ඇති වෙලා තියෙන්නේ සර්. දුක ඇති වෙලා අපිට තියෙන්නේ මේ දුකක් ඇති වෙන්නේ අර මේ දුක ඇති වෙන්නේ අවිද්‍යාව තියෙන කල්නේ. ඒතර අවිද්‍යාව කියලා කියන්නේ අර අර විදියට මේ හිතන විදිය, හිතන එක. බාහිරේ තියෙනවා කියලා ගන්න හිතන එක තමයි අවිද්‍යාව. ඒකෙන්ම යන්න බැයිද සර්? එහෙමම ඒ ඔස්සේම හිතන එකින් එහෙම කමන්නේ නැද්ද සර්? විඥානවාදී කියනොත් ඒ ඇස්සේ යනවා නම් දේවල් අපි දැනගත්ත වචන.
ඔව් එහෙම ඒ ඔස්සේ යන්න ගියොත් විඥානවාදී පැත්තට නැත්නම් අසඤ්ඤ පැත්තට නැත්නම් මුකුත් නැතයි කියන පැත්තට යන ගතිය වැඩි. මුකුත් නැතයි කියන එක නෙවෙයි මේ කියන්නේ. ඒ කියන්නේ බාහිරේ මුකුත් නැතයි කියන එක දෘෂ්ටිය.
නෙවෙයි සේද පැහැදිලි කරන සම්මත දෘෂ්ටිය. එතකොට මේ කල්හි ඇති කල්හි වෙනකොට තමයි ඉතන කහණේ තියෙන්නේ. ඔව්.
ඒක තමයි. ඒකෙන් ඒකෙන් තව තව විමසන්නවා.
එතකොට ඒක අහු නොවී ඉන්න හොඳම දැඟ තියෙන මේවල මම තමයි ඇති කල්හි කියන්නේ.
ආ.
ඇති එහෙම වුණොත් එහෙම. එහෙම නැත්තම් එහෙම නැහැ. එතකොට එතන ලොකු ප්‍රබලතාවයක් තියෙනවා වගේ තේරෙනවා සර් මේ
කලින් දැක්මට වඩා හොඳයි ඒක නේද?
හොඳයි. ඔව් සර්. දැන් ඒක තමයි මම අර දැන් ඔතේ ගියන අදහසම මට කියන එක තේරෙනවා වගේ මට දැනෙනවා නිකන් අර සර් කියන කියන්න බැරිද යන්නේ කියන්නේ. එතකොට ඒකත් හොඳයි සර් මේ
ඔකත් එක්ක තව තව ඉතින්
සාකච්ඡා කරන්න පොඩි විනාඩි දෙකක් වුණාත් කැඩි කැඩි යන්න ඔව් සර්. එතකොට සර් තව එතකොට ඒව ප්‍රයෝජනවත් වෙනවා සර් නේද?
ප්‍රථම ඔබතුමා වෙන වෙලාවක කතා කරන්න, මේ වෙලාවේ මේ කනෙක්ෂන් එච්චර හොඳ නැහැ. හොඳයි, තෙරුවන් සරණයි.
හොඳයි සර්, හොඳයි, ගොඩාක් ස්තුතියි. ගොඩාක් ස්තුතියි.
හොඳයි, තෙරුවන් සරණයි.
අවසන්. තෙරුවන් සරණයි සර්.
ඩොක්ටර් සමා වෙන්න මට පුළුවන්ද කතා කරන්න?
ඔව් කියන්න.
ඩොක්ටර් දැන් මේ සීනි කියන එක හරි මේ බල්ලා කියන එක හරි හරි මෙසේ බල්ලා කියනකොටත් මෙසේ බල්ලා නම් හෙතර බල්ලත් එක්කම ඒ අනිත් බල්ලත් ඉන්නවනේ වතුරි බල්ලත් එක්කම. ඒ වගේම ඩොක්ටර් සීනිවල මේ සීන එක හරි මේ සීන එකේදී ඒක කොහමද වෙන්නේ කියලා තේරෙනවා. මෙසේ සීනි වෙනකොට ඒ එකම තවත් එකක් තියෙනවා නේද ඩොක්ටර්? මෙසේ සීනි උනේ මෙහෙම ඉඳ කියන එක, ඒ කියන්නේ දැන් එතකොට මම එතෙන්ට එනවා නේද ඩොක්ටර්? දැන් බල්ලා ඩොක්ටර්.
සිග්නල් මේ ඒ කියන කතාව හරි. දැන් මෙසේ කියලා අපි කියන්න හදනකොට අපිව එකතු වෙලා ඉවරයි. මෙසේ කියන එකත් අපට හම්බ
වෙලානේ.
එහෙම එහෙම වෙන්න බැහැ. දැන් සීනිවල පැනිරහ අපට හම්බ වෙන්න විදිහක් නැහැනේ. සීනිවල පැනිරහ මට දැනගන්න විදිහක් නැහැ. තේරෙනවද? දැන් අපි කිසිම පැනිරහක් ඔළුවේ තියාගෙන කතා කළොත් එහෙම මේ වගේ වෙන්නේ නැති කියලා කිව්වට හරියන්නේ
නැහැ. එතකොට ඩොක්ටර් සීනි මොනා වුණත් එතනදි දැන් මම කියන එක දැන් සීනි හින්දා දැන් මට මම කියන එකක් එතෙන්ට ආවා සීනි නිසා.
ඒක තමයි සීනි නිසා මම ආවා කියලා තමයි අපි කියන්නේ. එනකට මම ආපු නිසායි සීනි ගැන කතාව
තියෙන්නේ. ඔව් හරි. ආ එතකොට ඩොක්ටර් මෙසේ මම කියන එක කොහොමද මේව කරන්නේ?
ඒක තමයි දකින්න අමාරු තැන. ඉතින් මට මාව දකින්න බෑනේ. අපිට ඕන ඉතින් මට මාව දකින්න. ඒක තමයි ඒක අපට තනියෙන් කරන්න බෑ
කියන්නේ.
මම එකතු නොවි කොහොම විමසන්නද? ඒකයි ඒක බුදු කෙනෙක්ගේ අසාමාන්‍ය හැකියාව කියන්නේ. ඒක කොහොම වචනෙන් කියන්නද?
ඒ මට මං ගැන කොහොමද ආපෝ කියනකොට මම ඉන්නවා ඉතිනේ. ඒක හරි.
ඒකයි මේක සියුම් කියන්නේ. ගොඩක් අමාරුයි. ඒ කියන එක දකින්න අන්න ඒ වගේ එකක් දැන් ඔබතුමා හොඳයි ඉස්සරට වඩා ඔන්න ඔය වගේ කරන්න බැරි වැඩක් මේ කියන්නේ. ඒක කරන්නේ කොහොමද කියලා කොච්චර ඇහුවත් ඉතින් දෙන්න තියෙන උත්තරේ ඕකම තමයි. ඒක වුණ දවසට කියන්නේ හරියට දහම ඇහෙන්න අපේ මනස සකස් වුණ දවසට ඔන්න ඔය පැත්තෙන් ඕක ඇහෙන්න පටන් ගන්නවා. එතකොට අර අපිට ගලපලා මේ හිතන විදිහ නෙමෙයි යන්නේ. ඊට වෙනස් විදිහ. අපේ කෝණය ඉක්මවා යනවා. ඒක කොහොමද කියලා අහුවට වැඩක් නැහැ. හරි. ඔන්න ඔය වගේ දෙයක් තියෙනවා කියලා අපි දැනට නිකන් ඔළුවේ තියාගෙන දහම විමසන්න. අපිට ටික ටික ඇහෙන්න ගන්න. හොඳයි. ඒකම සරණයි.
පොඩි කාරණයක් අහන්න සර්. මේ මට අර තේරෙන්නේ නැති වගේ එකක්. එතන මේ මරණානුස්සතිය කියලා අපි කියනකොට දැන් සාමාන්‍යයෙන් ඉස්සර අපිට ඇහිලා තියෙන්නේ මරණය නියතයි කියන එක සීපත් කර කර මැරෙනවා කියන සීපත් කර කර ඉන්න කියන්නේ. මම ඒක කල්පනා කරද්දි දැන් ඔයසගේ ඒවත් එක්කලා මේ මට හිතුනේ දැන් භව පත්‍ය ජාති පත්‍ය ජරා මරණ කියලා ජාති පත්‍යෙන් මරණය කියන එක තන්නේ කතා කරන්න බැරි අරි සම්පන්න ධර්මයක්. එතකොට එතනස දැන් මේ ඒක දැන් අවිද්‍යාවෙන් අවිද්‍යාවෙන් දැන් අපි මරණය කියලා දෙයක් අපි හදාගෙන අවිද්‍යාවෙන් පැනනගිච්ච දෙයක් කියන එක තමයි එතන අනුස්සතිය කියනකොට සර් ඒකෙ පිහිටන්න බැරි බව. නැත්තම් මේ අර කියන්නේ උපේපාදාන වෙන්න බැරි බව ඒකද මේ අපි සිහිපත් කරන්න ඕනේ සර්. ඒක මම මේ සමාවෙන්න මම මේ ඒක ගැන කල්පනා කරපු හින්දා අපි සර්. එතන මේ
හොඳයි
ඇහෙන්නේ නැතුව ගියාස.
ඒ කියන්නේ අපිට මරණය යමක් වෙලා ඇහෙනවද දැන්?
දැන් ඇහෙනවද?
දැන් ඇහෙනවද?
දැන් ඇහෙනවස දැන්
ඇහෙනවද? දැන් ඇහෙනවද?
ඇහෙනවස දැන්
ඇහෙනවා. හරි. ඒ ඔබතුමිය හිතපු විදිහ හොඳයි. හරි.
එහෙම.
ඔබතුමිය හිතපු විදිහ හොඳයි.
එහෙමයි.
කොට ඒ මොකද අපි මරණය යමක් කරගෙන ගැලපීමක් නේ කරලා තියෙන්නේ. මරණය යමක් කරගෙන ගැලපීම ඒ ඒකේ යථාභූත ස්වභාවය දකින්න කයි දැක්ක. මරණය යමක් කරගෙන ගැලපීම වෙන කතාවක්. යථාභූත ස්වභාවය දකින්න එකේදී අර මගේ අදහසකට ගැලපුණ මරණය ගැන කියන්නේ. මරණය කියන සිද්ධිය, ඒ කියන්නේ මරණය මරණයෙන් දැක්කොත් මරණ දැන් මේ කතාව තේරෙනවා ඇතිනේ ටිකක් කියනකොටනේ ඉස්සරට වඩා. ඒක මොකද්ද කියලා ලැබෙන්න විදිහක් නැහැ.
නැහැ.
එහෙනම් අපි දන්න මරණය කියන එක එතෙන්ට දාලා ඒකට ගැළපීමක් නෙවෙයි. එතනින් එහාට මේ දකින විදිහක් නේ.
එහෙමයි.
ඔව්. එතකොට ඒක ටිකක් ඊට වඩා ගැඹුරුයි නේද?
එහෙමයි සර්. මම හිතන සර් අනුස්සතිය කියන එක තමයි මම කල්පනා කළේ අරකද මේ මොකද්ද මෙතන අනුස්සතිය කියන්නේ කියලා. එහෙමයි.
ඔව්. ඒත් අපි ඔන්න ඔය වගේ අර අපේ දැක්ම එක්ක අර කලින් මෙනෙහි කරපු විදිහට මේ මරණයට බය වෙන්න එකක් නෙවෙයි. මරණය කියන්නේ මොකද්ද? ඈ?
මොකද්ද
කියන්නේ? ඒක විමසනකොට ඒක ඒකෙන්ම දකිනකොට එහෙම එකක් කල්ස කියවිල්ලක් විතරක් වෙනවා. ඒක ඉක්මවා යන දැක්මකට එනවා කියන්නේ අනේ ඒ වගේ විමසීමක් වෙනවා. හොඳයි ඒ බලපු විදිය. පෙරවන් සරණයි.
සර් තෙරුවන් සරණයි. ඇහෙනවද?
ඇහෙනවා කියන්න.
සර් දැන් ප්‍රායෝගිකත්වයේදී කල්පනා කරද්දී හිතේ හිතේ කතා කරන ගතියේ එක මේ හැම කොටු කරගත් රාමුවක් වගේ එහෙකින් හැම එහෙකම අර්ථකථනයක් වගේ එකක් දීලා කොටු කරගත්ත බවක් තියෙනවනේ. හොඳ නරක කැමැති අකමැති සුදු කළු මොනවා හෝ නිමිත්තක් මතු වෙනවා නම් මේ ඔය කොටු කරගත්ත පැත්තක් වගේ එකක් බුරුල් වෙන කතියක් වගේ එකක් පේනවා. මං කියන්නේ සර් මේසේ වේවා මේසේ ඒ කියන්නේ මෙහෙම වුන් නැත්තම් හොඳයි ගගා විතර්කයක් ආවොත් ඔය ඒ ගැටෙන ගතියක් වගේ එකක් කියනවනේ. ඉතකොට අරමුණෙහි නෙමෙයිනේ මේ ගැටෙන ගතිය කියලා ඒක මතක් අතනින් එද්දිම මැනීමෙන් ජාතකෝ වගේ පැත්තක් පේනවනේ. මැනීමෙන් උපන් කියන පැත්ත පේද්දිම අර නිෂ්ප්‍රභා වෙන පැත්තක් වගේ පේනවනේ. එතකොට ඔය අර මොන පැත්තවත් ඒ හිතපු දෙයක් ඒ පැත්තම කටෝ මැනීමෙන් ජාතකෝ වගේ මැනීමෙන් කියන පැත්තට ෆෝකස් වෙද්දී නිකන් දූරින් භූත වෙන ගතියක් එතන පේනවනේ. එතකොටස එහෙම බල බල ඉද්දී ඒ මට හිතෙනවා දැන් අර සියුම්ව මෙසේ නොවේවා මෙහෙම නොවුනනම් කොච්චර හොඳද ගගා විතර්ක එක විනිශ්චය දෙන ගතිය ඒකාන්ත මේ රාමු සලකුණු දෙන ගතිය දියාර්වෙවි යන වගේ පැත්තක්. එතකොට ගැටීම විදිහටම පජානාති නම් මැනීමෙන් ජාතකෝ කියන පැත්තෙන් මැනීමම ඉක්ම වෙන පැත්තක් ආවොත් එහෙම දැක දැක ඉද්දි ඒ එතන දියා අර එතෙන්ට ඇලෙන ගතිය වගේ එකකින් දියාරු වෙනා වගේ පැත්තක් පේනවස. එතකොට මේ අල්ලගෙන කියන්නේ අපි ඒකාන්තයෙන් මෙහෙමයි කියලා ඒ රාමුවක් තියෙනවනේ. එහෙම එකක් වෙන්නම බෑ වගේ පැත්තකින්. ඒ කියන්නේ ඒකේ තුච්ඡ බවක් වගේ නිකන් හිස් වැඩක් කරනවා වගේ පැත්තකින් තමයි ප්‍රතිඵලය පේන්නේ වගේ එකක් වෙනවස. එතකොට මට මතක් වුණා පස්සේ එහෙම ටික ටික ඔය පැත්තක් වගේ පේද්දි මට පස්සේ කල්පනා වුණා ධර්ම කරුණුත් කල්පනා කරද්දි දැන් අර තණ්හා ආශේෂ විරාග නිරෝධයක් නේද මේ පැත්ත බලන බැලීම තුල බාහිරෙන් කියන්න පුළුවන් අර නොඇලී විඳිනවා වගේ පැත්ත. ඇලී ඇලෙනගත් අර එතෙන්ට අන්න එහෙම එකක් සර් මට කියා එහෙම පැහැදිලි කරන්න නම් බෑ තේරුමක් නැහැ. එහෙම එකක් තමයි මට සර් දැන් හිතෙන්නේ.
ඔව් ඒක තමයි. ඒ කියන්නේ දැන් ඔන්න දැන් අපිට පේනවා දැන් අර වචන ටික අරන් ඒකට ගලපන එක නෙමෙයි. මේ දැක්ම කියන්න ගියොත් ওই වචන නැතුව මොනවද කියන්න? අපි නොඇලුණු සිතෙන් විඳිනවා කියන එක අපිට තේරුම් ගන්න බෑනේ, කරන්න විදිහක් නැහැ නේ. හැබැයි මෙන්න මේ දැක්මට එනකොට ඒකට කියන්න වෙන්නේ ඕක තමයි. ඒකයි මේ දහමේ තියෙන වෙනස. වචන වලින් ඒක තේරුම් අරන් මේකට එනවා නෙමෙයි. මේ ක්‍රමයට එනකොට ওই වචන ඇරෙන්න එන කියන්න දෙයක් නැහැ. නොඇලුණු සිතෙන් විඳිනවා, එහෙම නැත්නම් මෙසේ වේවා මෙසේ නොවේවා කියලා කතාව ඒක කියන්නේ කොහොමද? එහෙම නැත්නම් මේක හොඳයි මේක නරකයි කියලා වර්ග කිරීමක් එන්නේ කොහොමද? ඒ මේ වෙන්න බෑනේ. මොකද්ද ඒකට අන්න බලන්න දැන් ඔන්න ඔය දැක්මත් එක්ක අර සූත්‍ර ඒ කියන්නේ දේශනා දැක්ම තියෙන කෙනාට විස්තර කරපු එකයි දැක්මකට එන්න විස්තර කරපු එකයි ඒ පරියායන් දෙකෙන් තමන්ට ඒ කියන්නේ අර දහම් කරුණු නිකන් දකින්න පුළුවන් වෙයි. අලුතෙන්ම කෙනෙකුට කියන එකයි දැක්මක ඉන්න කෙනාට බුදුහාමුදුරුවර ප්‍රතිමෝක්ෂ දේශනාවක් කරන එකයි වෙනස. දැන් ඒ දැක්ම නැති කෙනාට ප්‍රතිමෝක්ෂ දේශනාවක් කරන්න බෑ. කරන්න බෑ කියන්නේ තේරුමක් නැහැ. ඒ දැක්ම තියෙන කෙනාට කියපු දේවල් අපිට කිසිම විදිහකට ලෝකෙට අයිති විදිහට හිතන කෙනෙකුට කිට්ටු වෙන්නවත් බෑ. අර බුදුදහමේ උණුසුමවත් ලැබෙන්නේ නැහැ කියන්නේ ඒකයි. දැන් ඒක අපිට බෑ කියන්න නෙමෙයි ඒ දහමේ හැටි ඒක. එතකොට අපි ඒ දැක්ම ඇති කරගන්න තව තව ඉවසීමෙන් දහම හොයන්න ඕන, විමසන්න ඕන, තමන්ගේ ලොකු උත්සාහයක්. තියෙන්න ඕන. ඒකට මේ කියන ඒවා මේ එක සැරේට තේරෙන්නේ නැහැ. ඒක ඒකේ හැටි. එතකොට ඒ හින්දා තමයි මේ දහමක් කියන එක ඇත්තටම දහම කියන එක සාමාන්‍ය එක්ක කතා කෙරෙන්නෙත් නැහැ, කතා කරන්නත් බැහැ. හැබැයි ඒ දැක්ම තියන එක කතා කරනකොට ඒක ඒක වෙනම කතාවක්. මේ පැත්තක ඉඳලා කෙනෙකුට මේ ඒක ගන්න බෑ. ඒක ඒ අර ඔය ඔබතුමිය කියන වචන බලනකොට ඉස්සර අපි අර තේරුම් ගන්න උත්සාහ කරපු ඒවානේ. නොයලුණු සිතෙන් විඳිනවා කියනවා. එතකොට අර අහෝ අතමයන් මේ ජාති ධර්මය කියන එක දුකක් ඕකෙන් අයින් වෙන්න කැමැත්තක් තියනවා නම් අන්න ඒ කැමැත්තට කියන යම් පිච්චන් අලබති තම්පි දුක්ඛ මේ මේ ඒ මේකෙන් අයින් වෙන්න කියලා මේ ජාතිය ජරාව ව්‍යාධිය මරණය මේවා මේ මේ මම කැමති නෑ ඒ හින්දා මේ මේවා නොලැබෙනවා නම් හොඳයි කියලා කැමැත්තක් කෙන එක කැමැත්තක් කෙන එක කැමැත්තාව කියලා වෙන්නේ නෑනේ. එතකොට ඒ කැමැත්තක් කෙන එක දුකයි. යම්පින් චං නලපති තම්පි දුක්ඛ. මේ මෙන්න මේවට මං කැමති නෑ මේවා වෙනවට ඒ හින්දා මේක නොවේවා. නැත්තම් අපි කැමති ඒවට මේක මෙසේ වේවා. මෙසේ වේවා හරි නොවේවා හරි කියන කතාව නෑ මේ දැක්මෙදි. එතකොට අන්නේ ඒ ගතිය අපේ ඒක නැති වෙන්නේ නැහැ. දැක්මාව කියලා නැති වෙන්නේ නැහැ. එතකොට අන්නේ ගතිය ටිකෙන් ටික ගෙවි යාමක් මේ මේ කියන්නේ මාර්ග වෘත්තයට යොමු වෙන අර ගතිය ගෙවි යාමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ ගෙවි යාම තමයි අර වැයීමිට හරි මේ ගෙවෙන හැටි කියලා වගේ උපමා තියෙන්නේ. නැතුව අපට ඔක තේරුම් ගන්න බෑ. මෙහෙමයි මෙහෙමයි කියලා අර ගලපලා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ සිද්ධ වෙන දේ ඒක කියලා කියනවා. තෙරුවන් සරණයි.
සර් කිව්වනේ මේ දැන් දහම අහන්න සුදුසුයි කියලානේ කිව්වේ. දැන් අහන්න පුළුවන් ගැඹුරු දේශනා වගේ කියලා. ඒක මන් දරාගෙන ඉන්නවා. ඉතින් මං හයියෙන් සජ්ජායනා කරා මේ සතිපට්ඨාන කියන එක. ඒ වෙලාවේ ඉතින් මං ඒක නිකන් පොත බලන් ඉරව වගේ කියලා පස්සේ පැත්තකට ආවම මට එකපාරට හිතුණා සර් මෙහෙම එකක් කියලා තියෙනවා එකේ. රස විතක්කෝ රස විචාරෝ ඒ වගේම මනෝ විතක්කෝ ධම්ම විචාරෝ කියන තැන ලෝකේ පිය රූපං සාත රූපං ධම්ම විචාරෝ ධම්ම විතක්කෝ කියලා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්හා පහීයමානා පහීයති නිරුජ්ජමානා නිරුජ්ජති කියලා. එතකොට මට හිතුණාස දැන් පිය රූපං සාත රූපං කියලා දාලා තියෙන ධම්ම විතහර ධම්ම විසක්ක කියන එකට. එතකොට වෙනම පැත්තක් වගේ හිතෙනවා.
ඔව් ඒකේ අපිට ප්‍රිය භාවයක් කියදিলাනේ. සාරවත් භාවයක් කියදিলাනේ. මේ මේ හිතන්න අර ඉස්සෙල්ලා කිවි හිතන්න හිත හිතා ඉන්න අපි හරි කැමතිනේ. හීන ලෝකේ ඉන්න හරි කැමතිනේ. ඉතින් ඒ ඒ ප්‍රිය භාවයක් සාත භාවයක් හින්දා නැත්තම් මොකටද මේ මේ හිත හිතා ඉන්නේ? ඒක ඒක ඒ ධම්මාරම්මනේ වැරද්ද නෙමෙයි. එතන ඒ ප්‍රිය භාවය එක්ක නේද ඒ ප්‍රිය භාවය එක්ක සිටීම. දැන් එතෙන් කියන්නේ පා සිටීමක් තියනවා ඒකට ප්‍රිය වෙනවා කියලා. ඒ ඒ ප්‍රිය භාවය හින්දම නේ සිතන් පිය රූපං සාත රූපං. එතකොට ඕකේ ඕකේ චක්කුන් චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං රූප ලෝකේ පිය රූපං සාත රූපං. එතකොට අර චක්කු ලෝකේ කියන එක ඇස කියන ලෝකය කියන එක මේ 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 අර විග්‍රහයට උදව් කරගත්තා මිසක් ඒක නෙමෙයි. මේ පිය භාවය සාත භාවය කියන තැන එතනමනේ තණ්හාව ඉපදුනා නම් ඉපදිලා තියෙන්නේ, පිහිටිලා නම් පිහිටලා තියෙන්නේ, නැති වෙනව නම් නැති වෙන්නේ. නිරුජ්ජමානා නිරුජ්ජති. ඒ කතන්දරේ තියෙන්නේ නැහැ අර ප්‍රිය භාවය සාත භාවය. දැන් මේ කියද්දිත් ඔක දෙපැත්තකට තේරුම් ගන්න පුළුවන්. මොකද ප්‍රිය භාවය තියෙන නම් මම ඉන්න ඕනනේ. ඒ කතාවක් නේද? ප්‍රිය භාවය කැමති භාවය මම නැතුව කොහොමද ඒක වෙන්නේ කියලා කෙනෙකුට අහන්න පුළුවන්. ඒ වුණාට මම කියන කතාව නැතුව ඒ සිද්ධිය යෙදීම කියන එක දකිනවා කියන එක කියන්නේ සතිපට්ඨානේ ඉතර වෙන කෘත්‍යයක් විදිහට ඒ ධර්මතාවයත් අපිට සමුදය ධර්මයන් නැත්නම් අනිත්‍යයි ඒ යෙදීම ඉක්මවා යන දැක්මක්. අර මං අජ්ජත්ත කියන කතාව මෙසේ අජ්ජත්ත සමුදය ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී විහෙරති සමුදය වය ධම්මානුපස්සී විහෙරති. අජ්ජත්ත කියන ස්වરૂපේ බහිද්ද කියන ස්වરૂපේ ඒක ස්වરૂප දෙකක් නෙමෙයි. ඒ කියන්නේ ඕනම 11 ආකාරෙම එහෙමයි කියලා වගේ නිකන් දැක්මක් එන්නේ නැද්ද? මෙසේ කියලා. මෙසේ කියන එක තමයි සමුදය වය සමුදය වය කියන කතාවේ තියෙන්නේ. ඒකට ඒක ඥාන දර්ශන. ඒක අර මම එකතු නොවි ඥාන දර්ශනේ. ඒක මොකද්ද කියලා වචනෙන් ලෝකෙට කියන්නත් බෑ. ඒ කෘත්‍ය වචනෙට දැම්මොත් ඔය විදිහට තමයි දාන්න වෙන්නේ කියලා තමයි කියන්නේ. ඒක වචනෙට දාන්නේ ආයි කතකාට හරි කියන්න ලෝකෙට කතාව. ඒකත් එහෙම කියවිල්ලක් නෑ දැක්ම තුල. දැක්ම තුල ඒ කියවිල්ලවත් නෑ. බෑර අපිට මේක අර ගෙවීමක් කියන කතාව මත තේරුනේ. අර කය ධම්මං කියන කතාවට එකත් අර ඒ ගෙවීමක් වගේ එකක් නෙමෙයි. ඒත් අපි ඉන්නේම අර ඒ භවයේ යම් කිසි අඩුවීමක් වෙනවා. එකපාරටම නැති වෙනවා නෙවෙයි. ඒ වගේ හිතන්න පුළුවන්. හොඳයි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
එහෙමයි
අර අමිතා මිස් මේ කතා කරපර නොලැලුණු සිතින් විඳිනවා කියන තැනට අර නිකන් එක මට සාමාන්‍යයෙන් දැනෙන විදිහක් මම මේ සර්ගෙන් තව ටිකක් ඒක පැහැදිලි කරගන්න. අර මම කතා කරන්නේ සිද්ධියත් එක්කම අර විමසන විමසීමකදී අර මේ මොකද්ද දකින දැක්මක් ඒක අර මට දැනෙන විදිහට තමයි කියන පැත්තෙන් තමයි අර බාහිර කියන පැත්තෙනුයි ඒ යෙදෙන යෙදීම කියන පැත්තෙනුයි අර තනයි. අපි දැන් අර හැම මොහොතකම සාමාන්‍යයෙන් අර ජීවත් වෙන්නේ මේ භුක්ති විඳීමක්. භුක්ති විඳීමක් සමගම තමයි භුක්ති විඳීමක් එක්කම තමයි ජීවත් වෙන්නේ. එතකොට එතන අර මේ මඤ්ඤණාවක් මේ ඒ වෙනවා කියන එක තේරෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. හැබැයි ඒ මොකද මේ මඤ්ඤණාව නොදන්නා හින්දා එතන වෙන්නේ අර මේ වර්තමානයේ සිද්ධිය ඇත්ත වෙනවා. ඒ මොහොතේ සිද්ධ වෙන සිද්ධිය ඇත්ත වෙනවා. එතකොට අර ඒකත් එක්කම දැන් අර අතීතානාගත මේ මොනවාද මේ ඒ වර්තමානයේ අපි මේ අනාගතය කියන එක දෙකම ඇත්ත විදිහට තමයි එතකොට එතන ජීවිතේ අපිට මේ සාමාන්‍යයෙන් පවතින්නේ. ඒ එතකොට අර දැන් ඒ සිදුවෙන සිද්ධියට ඒ සිද්ධියට එහෙම නැත්නම් ඒ යෙදීම කියන තැන සිදුනේ මොකක්ද කියලා හැබැයි ඒ යෙදීමේ සිහියත් එක්ක පිහිටියොත් එහෙම එතන එතන මේ විමසීමක් කරන්න පුළුවන් යාට. එතන ඒ සිද්ධිය දකින්නවා. ඒතකොට මේ මේ සිදුවීම වෙන්නේ මෙහෙමයි කියන තැන. අන්න ඒ දකින්න කෙනාට මට තමයි අර මේ මේ සිද්ධිය අර Nirodha Nirodhe විදියට දකින්න පුළුවන් කියලා. එතකොට එතන දී මේ ඇති වෙන මේ අර මේ මේ දැක්මක් කියලා. එතකොට අර මේ ඇති කල්ලි මේ වෙයි මේ නොයේදේ නම් මේ නොයේදේ කියන තැන එතන නිකන් මේ තමයි මට නිකන් අර එන්නේ අදහසක්. එතකොට අර දැන් දුකත් දුකට හේතුවත් Nirodhayat මාර්ගයක් කියන ඒ ඒ සිද්ධිය එතකොට එතන දකින්නවා. හැබැයි අර මේ මම දැනට මම මෙහෙම මෙතන මේ දැන් කතා කරාට ඒක ඒක හරීම එහෙම නැත්තම් මම එතනම කියන එක නෙමෙයි. හැබැයි අර මේ මම මොකද්ද මේ ඉස්සර අර පොල් ගෙඩියක් කතාවක් කියලා දිනවනේ සර්. දැන් අර අවුරුද්දේකට විතර ඉස්සර වෙලා. එතකොට අර ඒ ඒ කරපු ඒ විස්තරේ ඒ සිද්ධියේ මම ඉඳපු බව මට දැන් නිකන් අර දැනෙනවා හොඳට මේ මේ සිද්ධියත් එක්ක බලනකොට. අතනත් මම ඒ මගේ ඒ විමසීමේදී වෙච්ච සිදුවීමේදී මම කතා බහ කරාට එතන එතකොට අර මේ මම හිතපු බව මට දැනෙන්නේම නැහැ. ඒක මම හිතන්නේ සර් මට පැහැදිලි කරන්න ඇති. නමුත් ඒක මට දැනුන්නේ නැහැ. මම එතන ඉඳලයි ඒ විමසීම යන්නේ කියලා. අර දැන් මෙතනදී සාමාන්‍යයෙන් මට දැනෙනවා මේ මේ අර මේ මෙතන මේ ඒ කියන්නේ මෙතන සම්පූර්ණම අර මේ ඇති කල්ලි මේ වෙයි මේ නොයේදේ නම් මේ නොයේදේ කියන තැන දකින්න පුළුවන් තැනක් වගේ කියලා තමයි මට නිකන් අර දැනට මේ දැනෙන්නේ. එතකොට මේක අර කියන තැනින් අර මේ මේ කියන්නේ මේක කියන තැනින් පටන් අරගෙන අර මෙසේ කියන තැන ඒ කියන්නේ මෙසේ කියන තැන දැක්මක් මේ ඇති වෙන විදිහ තමයි මට දැනෙන්නේ නිකන්. ඒක තව ටික උස මට මොකක් හරි ඒක පැහැදිලි කරලා දුන්නොත් හොඳයි කියලා මම හිතනවා. තෙරුවන් සරණයි සර්.
ඕකම මං හිතන්නේ අර වහන්සේ වේදනාව ගැන බලනකොට එහෙම කීප දෙනෙක්ම ඒ වේදනාව ගැන බලපු අයට ඇත්තටම වේදනාවක් තියෙනකොට කායික වේදනාවක් තියෙන වෙලාවට ඒක බලනකොට ඒ බලලා අපිට රිදීමක් ගැන කායික අපි ඔක ඇත්ත දකිනවා බලනවා කියලා හිතුවට අන්තිමට වෙලා තියෙන්නේ අපේ හිත යට වැඩ කරනවා. දැන් හරියට දැක්කොත් රිදෙන්න බෑ වගේ ඒක ඔය හැම නැගිහිල්ලා හරියට දැක්කොත් හිතන්න හිතන එක නවතින්න ඕන කියලා. නැත්තම් හරියට දැක්කොත් මේ පේන බව නවතින්න ඕන. එතෙන්ට එනකොට නම් ඔන වැරදුන බව තේරෙයි. මේ ඇහෙන බව නවතින්න ඕන. ඇහෙන බව වැරදීනේ. ඒක වෙන්න බෑ. නිකන් අර ඒවයි තියන මේක නවුනක් තමයි හරියට දැක්කේ. දැන් මොකද්ද මේ මේ ඒ ගතිය මොකද්ද? හරියට දැක්කොත් නැත්නම් මේ කෘත්‍යය වුණොත් මේක වෙන්න බෑ. දැන් ඒ එතන තියෙන්නේ අපි අර අයින් වෙන්න කැමැත්ත. මේක මෙසේ නොවේවා කියන කැමැත්ත එතන වැඩ කරන්නේ. ඒකට මේ දැක්ම තුල එහෙම කතාවක් එන්නේ නැහැ. ඒ කියන්නේ මේක තියෙන්න ඕන කියලා කතාවක්වත් මේක නැති වෙන්න ඕන කියලා කතාවක්වත් ගෑවිලාවක් නැහැ. එතකොට අපි දැන් මොන විදිහට මේක ගලපන්න ගියත් හිත යට නිකන් මොකද්ද ඒක ඒ කියන්නේ හිත යට කියන්නේ ඒක අවිඥානික අපි යෙදෙනවා මේ බුදුහාමුදුරු කියන එකේ මෙන්න මේ මේක යෙදෙන්නේ නෑ වගේ අයින් වෙන්න ගතියක්. එතකොට මේ ඇත්තටම දැක්ම තුල අයින් වෙන්න ගතියක් කතාව යෙදෙන්නෙත් නෑ. හොඳ දෙයක් තියෙන්න ඕන තිබුණත් හොඳයි මේ දහම මෙහෙම වැටුණත් හොඳයි කියන ඒ ගතියවත් එහෙමවත් අදාළ නැහැ. එතකොට අර රැස් කරන්නෙත් නැහැ අස් කරන්නෙත් නැහැ වගේ වචන තියෙන්නේ කජ්ජනීය සූත්‍රයකට යනකොට.
එහෙමයි.
එතකොට මේ දෙපැත්තම දැන් අපි ගොඩක් කාලවට යන්නේ අපි කැමති නැති කෙලස් කියලා හිතන එක අයින් වෙන්න කැමැත්තක් තියෙනවනේ. කෙලස් කියලා මෙන්න මේ කෙලස්ස කියලා අපිට තම තමන්ට පේන ඒවා
තියෙනවනේ.
මෙන්න මේක අයින් කරගන්නනේ මොකක් හරි වැඩ පිළිවෙලක යෙදෙන්නේ. ඒක මූලිකව උදවුනාට
එහෙම මාත් ඒක තමයි කියන්නේ දෙස එහෙම.
ඇත්තටම මූලිකව ඒක ප්‍රයෝජනයි. එනකට
ප්‍රයෝජනයි. මොකද මූලිකට ඒක ලොකු මේ වීර්යයක් කරන්නත් ඕනේ සර් මූලිකව.
ඔව්.
මූලිකව ලොකු වීර්යයක් තියෙන්න ඕනේ ඒකට. එහෙමයි.
ඔව්. මූලිකව තියෙන්න ඕනේ නැත්නම් යනවා ආයෙ මිත්‍යා දෘෂ්ටියකට යනවා. ඕන වැරද්දක් කළොත් කමන්නේ කියන පැත්තට
යනවනේ. ඒ ඒකට උදව් වෙන අපිට යම් යම් සිද්ධිත් එහෙම නැත්නම් යම් යම් තැනුත් ඇහෙනවා සර්. ඒ කියන්නේ ඒක අපේ මම කියන්නේ මගේ තියෙන දුර්වලකමක් මිසක්කම් දේනද ඒ කියන එකත් මට නිකන් අර උදව්වට මගේ ඒ වැදේ හරි වගේ නිකන් මේ එහෙම මම කියන්නේ මම මේ අත්ින්දපු දැන්
ඔව් ඒ කියන්නේ කෙලස සාධාරණීකරණය කරන්නත් ඒකම ගන්න පුළුවන්
ඔව්
ඒක තව යන්න එතකොට ඒක එක දැන් ඔය ධර්මතාවය තමයි ඒක එක එකතු වෙන ගතිය යම් එකතු වෙන ගතිය දැන් අර බුදුහාමුදුරෝ කියන්නේ කාලකාරාම සූත්‍රයේදී අර ගැඹුරට ඒක ගැඹුරු වුණාට ඒ කරුණ හරි ලස්සනයි දැන් දැකීම ගැන මම දන්නවා
එහෙමයි
නැත්නම් ඉතින් අපි එතනින් එහාට අහන්නවත් කැමති නෑනේ
ඔව්
දැකීම ගැන කවුරු හරි මන් දන්නේ නැහැ කියනවා නම් ඒක මුසාවක් කියලා තමයි ඉස්සෙල්ලා කියන්නේ දකින්නවා
කියන දා
ඊළඟට තව ටිකක් ගිහිල්ලා දැකීම කියන්නේ දකින හින්දා දැකීම එක්ක එකතු වීමක් නැහැ කියලාත් කියනවා.
නෑ උපට්ටාස.
ඔව්. එතකොට දැන් අපිට ඕක තේරෙන්නේ දැකීම කියලා එකක් තියෙනවා මම ඒක එක්ක එකතු වෙන්නේ නැහැ වගේනේ. ඒ අදහස නෙවෙයි. එකතු වෙන්නේ නැත්නම් දැකීම කියන කතාව එන්න විදිහක් නැහැ නේ. ඒක එක එකතු වෙන්නේ නැත්නම් ඒක ගැන කතා කරන්නේ කොහොමද? ඒ කියන්නේ අදහසක් එන්න බෑනේ. ඒ නැතුව දැකීම කියන එක තියෙනවා මං ඕකට අහු වෙන්නේ නැහැ වගේ අදහසක් නෙමෙයි. අපි යමක් එක්ක එකතු වෙන්නේ නැත්නම් ඒක ගැන කතා කරන්න විදිහක් නැහැ නේ. ඉතින් අපිට අදාළ නැහැ නේ. ඒ කියන්නේ අර අපේ හැඟීම දැන් අර සීනිවල පැණි රහ අපේ හැඟීම දැම්මේ නැත්නම් දැන් අපි කොහොමද කතා කරන්නේ පැණි රහ කියන එකට දෙවිය අදහසක් නැහැ
එහෙම
එකතු වීමක් නැහැ කියනකොට දැන් අන්නේ ඒ න උපට්ටාසි ඒකට ඒකත් එක්ක දැන් දැකීම කියන මඤ්ඤණාව එතකොට යෙදෙනවද නේද මන් දකිනවා කියලා කිව්වොත් ඒකත් මුසාවක් නේ. එතකොට දකිනවා හෝ දකින්නේ නැහැ හෝ කියන කතාවක් දැන් කොහොමද කතා කරන්නේ? දකිනවා කියලා කිව්වත් දකින්නේ නැහැ කියලා කිව්වත් ඒ දෙකම ආපහු අහු වෙලානේ.
එහෙමයි.
ඉතින් ඒ දැන් ඒවා අපිට නිකන් බැලුවට මේ අගක් මුලක් තේරෙන්නේ නැහැ මේ මොකද්ද කියන්නේ.
ඒ කතාවම යෙදෙන්නේ නැහැ වගේ පැත්තක්.
ඒකයි. නැහැ යෙදෙන්නේ නැහැ කිව්වම අපි ආයේ පණින්න හදනවා උච්චේදෙට. එහෙම එකක් නැහැයි කියලා ඒ කතාවකුත් නෙවෙයි.
නෑ කියන කෙනා මිරිඟුව තැනට ගියා වගේ අදහසක් සර්.
ඔව් ඒක තමයි. ඒ දැක්මත් එක්ක බලනකොට දැන් ඕක ලබා ගන්නවා කියන කතාවත් අයින් වෙනවා කියන කතාවත් යෙදෙනවද? මිරිංගුව විදිහට දකිනකොට මිරිංගුව බොරුවක් කියන්න ඕන කියලාවත් කතාවක් යෙදෙනවද? ඒ යෙදීමම ඉක්මවා යෑමක් නේද? දැන් අපි යෙදීම තියාගෙන ඒකට නොඇලී ඉන්න කතාව නෙවෙයි. ඒක එක්ක එකතු නොවී ඉන්න කතාව නෙවෙයි. දැක්ම තුල ඒ අදාළත්වයක් නැහැ.
යෙදීම විදියට දැක්කොත්
ඒක තමයි. ඔව්. එතකොට යෙදීමෙන් වර්ග කිරීමක් තියනවාද? යෙදීම මේක හොඳයි මේක නරකයි කියලා.
ඔව්. එතකොට යෙදීමම තමයි රහුව කියලා යන්නේ. යෙදීම කියන එක. යෙදීම.
ඔව්. යෙදීම ගැන වර්ග කිරීම අහෝසි වෙනවද?
එහෙමයි.
මේක හොඳයි මේක නරකයි කතාව එක්කනේ. හොඳ නම් තියාගන්න නරක නම් අයින් වෙන්න කැමැත්ත ඉන්නේ. දැන් ඒ ඒ කතාවක් අදාළම නැහැනේ. ඕක දැන් අපිට තේරෙන්න ඕම කිව්වට අර කැමැත්ත නිසා මේ කතාව තියෙන්නේ කියන එක අපිට පේන්නේ
නැහැ.
ඕක ටිකක් ගැඹුරුයි. තණ්හාවට තණ්හා කිරීම පේන්නේ නැහැ. තණ්හාවට තණ්හා කිරීමක් හින්දායි තණ්හාව ගැන කතාවක් තියෙන්නේ. ඒ කියන්නේ තණ්හාව යමක් කරගත්ත හින්දා නේද තණ්හාව ගැන කතාවක් තියෙන්නේ.
එහෙම
තණ්හාව යමක් වෙලා. ඒ කියන්නේ දැන් පටිච්ච සමුප්පාදේ අරමංගේ පටිච්ච සමුප්පද්ද ධර්ම කියලා ඒවා ලෝකේ දේවල්නේ. අවිද්‍යාව කියන එක, තණ්හාව කියන එක, සලආයතන කියන එක, නාම රූපේ කියන එක යමක්නේ. එතකොට මේ තණ්හාවත් වේදනා පච්චා තණ්හා කියද්දි වේදනාවත් යමක්, තණ්හාවත් යමක්නේ අපිට. ලෝකේ දේවල්නේ. එතකොට තණ්හාවට තණ්හා කිරීම කියන එක හරි. අර ඉස්සර මතක ඇති අර තණ්හා ජාලිනී කියලා තණ්හාව දැල්වක් කියලා සූත්‍රක නිකන් කතා කළේ. එකක් කැඩුකට තව දෙකකින් අහුවෙලා
ගියා.
තණ්හාව ඇති වෙන තව තැනක් තණ්හාවම. දැන් ඕක හිතා ගන්නවත් බැහැ. ඒකක් තියක්. එතකොට ඒ කියන්නේ තණ්හාව අයින් කරන්න තියෙන තණ්හාව කියන එකට උත්තරයක් තියෙනවා. තණ්හාව තණ්හාව විදිහට දැක්කොත් ඒ පිරිසිඳ දැකීම තණ්හාව තණ්හාව විදිහට දැකීම කරුවල විදිහට දැකීම කියලා අපි කතා කරන්නේ. මිරිඟුව විදිහට දැකීම. එතකොට ඒ මිරිඟුව තියෙන තැනට ගියා වගේ නේ.
ඔව්.
අන්න ඒ යෙදීම කියන තැනම දැන් අන්න දැන් ඒක ඇත්තක් කරගෙන ඒක විමසීම
නෙමෙයි. ඒක වුණාට දැන් එතන දැන් අසර් කියන මම පොඩ්ඩක් ඊට පස්සේ කියන්නම්.
ඇත්තක් කරගෙන විමසීම අර අනුගතය කියන සාකච්ඡාවේ තියෙන. එන එකයි ගෙම්බා කියන එකයි ඇසීමත් ඇත්තක් ගෙම්බත් ඇත්තක් නේ අපි විමසන විදිහ.
ඔව්.
එතකොට ඇත්තක් ඒක යමක් කරගන්න නැතුව හැබැයි ඒක ගැන විමසන්නත් තියෙනවා.
එන්න එතන තමයි සර දකින්න ඕනේ. ඒ කියන්නේ අර මට තේරෙන්නේ ඇත්තක් කියන්නේ ඔතන ටිකක් අර
අපි යන්නේ මේ හරි ගැඹුරු තේරුමක් තියෙන අර යමක් අපට ඇත්තනේ කියලා ඒක බොරුවක් කිව්වට වඩා
නෑ නෑ. ඒ එතකොට ඒක ඒ වෙන්න ඕන ටික වෙලා ඉවරයි. එතකොට ඒ කියන්නේ අපි
ඒ කියන්නේ තියෙන බව පිළි අරගෙන ඒක නැහැයි කියන්න යන එක. ඕක තමයි අපිට නොදැනුවත්වම සියුම්ම අහු වෙන විදිහ මාර්ගය වඩනවා කියලා. මම ඒකයි අර කියන්න ගත්තේ. දැන් වේදනාව තියෙනවා. ඒක අපේ මෝඩකම හින්දානේ තියෙන්නේ කියලා ඕක නැති කරන අදහසක්. අවිද්‍යාව නිසා යෝග තියෙන්නේ කියලා දාගෙන ඇයි අනිත් පැත්තට වැඩ කරනා නෑ අවිද්‍යාව නැති වුණත් ඔක තියෙන්න බෑ කියලා. අන්න එතකොට ආයේ යනවා උච්ඡේදයේ පැත්තට යනවා. අපට තේරෙන්නේ නෑ මේ අපි හිතන්නේ ධම දකින්නවා කියලා. දැන් මේ ඔක ඇත්ත දැක්කොත් ඔක යෙදෙන්න බෑනේ කියන එකක් කොහෙන්ද වැඩ කළේ? ආයේ ගැලපීමකට ගිහින්. පටිච්චසමුප්පාදේ අරගෙන ඒක ගලපන්න හදනවා. අර පාරුව කරේ තියා ගන්නවා කියන වැඩේට යනවනේ.
එහෙම. ඒක තේරෙන්නේ නැහැ නේ මනස. පාරුවේ නැගලා යනවා වගේ තමයි තේරෙන්නේ. ඔව්.
ධම දැක්කා වගේ තමයි ධමට ගැලපෙනවනේ.
එහෙම.
යර ගලපන ගතිය තේින්නේ නැහැ. එකයි අර මමයා හැංගෙන එක සක්කාය විදිහට දකින එක අස්සලෝමෙන් අස්සලෝමිට විදිනවට වඩා අමාරුයි කියලා ඇයි බුදුහාමුදුරුවෝ කියන්නේ? කම් මේ විහිළුවක් කරන්න නෙමෙයිනේ ඔක කියන්නේ. ඒ කොච්චර සියුම්ම දහමේ නාමෙන් අපි ආපහු අහුවෙනවා. දහම දැක්කා කියලා අහුවෙන හැටි. දහම අවබෝධ වුණා කියලා අපි හිත සනස ගන්නවා. ඒක මේ හිතනවා නෙමෙයි. මේකමයි නිවන කියලා නිකන් වැටහෙනවනේ. මුලා වෙනවනේ. මේ මුලා වීම කියන එක දැන් කල්යාණ මිත්‍රයා පෙන්වුවේ නැත්නම් අහුවෙන්නේම නැහැ.
නෑ නෑ.
කල්යාණ මිත්‍රයා පෙන්වුවටත් වැඩක් නැහැ. අපි පිළිගන්න කැමති නැත්නම්. සුදු කම්මඤ්ඤ ගතිය නැත්නම් කොහොමද දහමක් කියන වැඩන්නේ? අර බුදුහාමුදුරන්ට රහත්භාවය ප්‍රකාශ කරන ආයතවත් බුදුහාමුදුරෝ ඕක වැරදි කියන්නේ යන්නේ නැහනේ වැරදි වුණාට.
ඔව් එතකොට ඉතින් කොහොමනේ?
ඔව් බුදුහාමුදුරුවොත් නැහැ ඉතින් අපි කියලා මොනවද කතා කරන්නේ? එතකොට අර මොකක් හරි අල්ලගත්ත කෙනාට කතා කරන්න යන්නේ රොද්ද නැතුව ඉන්න එක තමයි. ඉතින් අය එහෙමනම් එහෙම තමයි කියලා ඉතින් අහගෙන ඉන්නේ. හරිද? ඔව්. අපිට මොකද ඉතින් නේද? යා හැබැයි යාර ඇත්තටම අවංක භාවයෙන් සත්‍යවාදී වුණොත් අන්න මෘදු කම්මඤ්ඤය. ඕන කෙනෙක් කියන එක අහන්න ලෑස්ති. මට අවබෝධ වුණා කියන තැනට ආපු ගමන් අර අහන්න තියෙන ගතිය වහගන්න. මම දහම දන්නවා. අපි පරිස්සම් වෙන්න ඕන දැන්. දහම හොයන අය විදිහට පරිස්සම් වෙන්න ඕන තැන තමයි අත. ඔය කොච්චර දහමට ගැලපුණත් කොච්චර තමන්ගේ අත්දැකීම ඒකම වුණා. තව තමන් අනිවි දහම විමසන එකේ නම් වාසියක්
තියෙනවා.
ඉදමේව සච්චං කියන එකට යන්නේ නැහැ එතකොට. මේකමයි ඇත්ත. මේකමයි බුදුහාමුදුරුවෝ කිව්වේ. දැන් මන් දකින්නේ අර යමකහාමුදුරුවෝ සාති භික්ෂුව හාමුදුරුවරුනේ.
ඔව්.
ඒගොල්ලෝ එසේ මෙසේ අය නෙමෙයි මේ නිවන හොයන්නම පැවිදි වුණ බුදුහාමුදුරුවෝ ළඟ පැවිදි වෙලා හිටියයි. ඒක ආවට ගියාට කියන කතා නෙවෙයි. ඒකට ඒගොල්ලන්ට බුදුහාමුදුරුවෝ කියපු එක මෙහෙමමයි කියලා දැනෙනවා වැටහෙනවා. ඒ වැටහෙන භවයේ වැරද්ද දකින්න ඒගොල්ලන්ට හැකියාවක් නැහැ අර බාහිරෙන් ඇහුන්නේ නැත්තම්.
ඔව් ඒකට අනිවාර්යෙන් බාහිරෙන් උදව් ඕනේ.
බාහිරෙන් උදව් ඕන බාහිරෙන් උදව් ආවහම යමකහාමුදුරුවෝ එතෙන්දී යන බුදුකම්මඤ්ඤණ නිහතමානී වෙනවා. සාති භික්ෂුවට ඒ ගතිය එන්නේ නැහැ. ඒ තමාගේ අත්දැකීමම හරි කියලා එනවා. ආනික ප්‍රශ්න බුදුහාමුදුරුවෝ කියපු එක වෙලා
එනවා. ආ ඒ කියන්නේ තමන්ගේ මේවැකටම අර කියන එක ආයි වෙන සුරු රූපයක මේකින් එන වෙස් ගැනීමකින් නේ.
ඔව් එතකොට බුදුහාමුදුරුවෝ කියන එකවත් අහන්න ලෑස්ති නැහැ.
ආ
ඒ බලන්නකො. ඉතින් ඒකෙන් අපි මේ අපිත් ඔතෙන්ට යනවා කියන එකයි අපි තේරුම් ගන්නවා. ඒතර හරි පරිස්සමෙන් විමසීම කරන එක තමයි හොඳ.
ඔව් මම එතන ඇවිස දැන් බුදුහාමුදුරුවෝ ඔය සමායනස මම එතන මම අහපු විදිය දැන් අර බුදුහාමුදුරුවෝ කිව්වේ එක උන්වහන්සේ නිකන් අර ඒක ඒ කියන්නේ ප්‍රතික්ෂේපයක් වගේ වුණාද එහෙම නැත්නම් ඒක අර වෙන විදියකට උන්වහන්සේ කිව්වෙත් මේ මම කියන එක මෙහෙම නැත්නම් මට තේරෙන එක මොකගේ කියන අදහසද කිව්වේ
නෑ 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 ඔබ වහන්සේ කියපු එකට නෙමෙයි මම මේ කිව්වේ
නෑ නෑ මම කිව්වා ස්වාමීන් වහන්සේ
ඔව් අපිවත් ඒ වගේ අහුවෙන්න පුළුවන් නේ කියන එක අපි දකිනවා
ආ එහෙම එහෙම
ඔව් ඉතින් ඕක මම ගන්න තැනක් තමයි දැන් දහමක් කියනකොට නිකන් හොඳට වැටහිගෙන යනවනේ නේ එතකොට තව ටිකක් පරිස්සම් වෙලා වෙන පැත්තකින් බලන්න ඕනේ එතකොට කල්‍යාණ මිත්‍රය සුර තමයි ඒ වෙලාවේදී අපිට වැදගත් වෙන්නේ ඒ වුණාට දැන් අපිට දැන් ඕකේ අනිත් පැත්ත තමයි මම දකින්නේ දැන් සාමාන්‍යයෙන් මේ දැන් අනෝමදස්සී ස්වාමීන් වහන්සේ කියන ඒවා තේරෙන්නේ නැහනේ සාමාන්‍ය කෙනෙකුට තේරෙන්නේ නැහැ අන්න හරි දැන් අපිට ඒක අහගෙන ඉන්න පුළුවන් නේ නිකන් ඒක ගැටලුවක් නැහැ තේරෙන්නෙත් නැහැ උනාට ඒක අහගෙන ඉන්න පුළුවන් අහන්න හිතනවනේ නේ එතකොට ඒ ගතිය හොඳයි එතකොට අර විමසන ගතිය නෙන්නේ ඒක එක්ක විමසීමක් එන්නේ එතකොට දහම ඇහෙන්න ඇහෙන්න අපේ විමසන ගතිය මතුවෙන්නේ අපි දන්නේ නැහැ කියන එකමනේ
ඇහෙන්නේ එහෙමයි
නොදන්න බවමනේ දහමේ පෙන්නලා දෙන්නේ. ඒකට අර දහමක් ඇහෙනකොට මම දන්න දෙයක් කියන්න නම් බුදු කෙනෙක් ඕනේ නෑ. කියන පැත්තෙන් ඒක
මට අර
ඒක තව තව විමසන්න අපිට පුළුවන්කම එනවනේ.
එහෙමයි එහෙමයි. එතකොට තමයි අපිට හොයාගෙන යන්න තියෙන්නේ.
අන්න හරි. ඒ ගතිය يعني දහම ඇහෙන ගතියේ එන්න ඕන හැමතිස්සෙම විමසන්න යමක් තියෙනවා. ප්‍රශ්න කරන්න යමක් තියෙනවා මේ කොහොමද ඔක වෙන්නේ වගේ යන්නේ ඒ ගතිය මතුවෙනවා නම් හොඳයි අර මට මේක වැටහුණා කියනවට වඩා අපිට හැමතිස්සෙම මේ ජීවත් වීමම ප්‍රශ්න ගොඩක්
ප්‍රශ්න ඔව් දැන් මමත් අර කිව්වටස දැන් මං උදේ දැන් පින්ඩපාතේ වැඩලා ඉන්නකොට අර තාම මේ වේදනාවත් එක්ක නම් මේක ටිකක් බොහොම අමාරුයි හිතන්න සාමාන්‍ය ඔව් ඒ කියන්නේ මම මේ උදේ අත්ින්ද දෙයක්ද එතන මම බලනකොට මට මේ ඒ කියන්නේ දැන් විග්‍රහ කරගන්න විස්තර කරගන්න කල් නෑ එතන ඒ කියන්නේ එතන මම අර භුක්ති විඳීමෙන්ම තමයි මේක පටන් ගන්න
ඔව්
එතන භුක්ති විඳීමෙන්ම
ඔව් ජීවත් වීමෙන්දි හරිම අමාරුයි දැන් අභාංශකේ කුටියේ සර්පයා රිංගලා ඉන්න එක ඔව් ඒවා අපිට හරි අමාරුනේ සාමාන්‍ය ජීවිතේ
එහෙම
දැන් ජීවත් වෙන්නේ නේද
හරි
දෙපැත්තවනේ ඔව් දහම දකින්න ගියොත් ඒක ගණන් ගන්න බෑ එහෙම හිටියොත් ජීවත් වෙන්නේ
මොකද්ද කතාවක් තියෙන ගෙදර ගියොත් මොකද්ද ඒ වගේ
තරගියොත් සම්බු නැහි මගේ හිටියොත් ඕ නැහි ඒ වගේ තමයි
ඒ කතාව නම් ඇත්තම ඒ කියන්නේ දැන් බලන මේ වැක්කදී ඒක ඔය සිද්ධියේ ඉඳන් ඕනේ ඔය බලන්නත් එයාට
අන්නම
නැතුව දැන් මේ කතාවක් නේ සිද්ධා
අපිට හරි ලේසි කියන්න ඕක ඔය මූ හිටියට මොකද ගණන් ගන්න නැතුව ඉන්න කියලා එහෙම කියන්න පුළුවන් හැබැයි ඉන්න කෙනාට මේ ප්‍රශ්නේ තියෙන්නේ ඇත්තටම දැන් මට ඔබ වහන්සේට කියන්න ලේසි. ඉතින් ඔය වර්පය මොකද ඌ ඉඳලා යයි. ගණන් ගන්න එපා. මං මේක හිටියොත් එහෙම නෙමෙයිනේ. දැන්
ඒකයි.
අනේකයි. ඒක Taman මුහුණ දෙනකොට එන තත්ත්වයක තමයි මේ දහම දකින්න පුළුවන්. ඇත්තටම.
ඇත්තටම ඒක තමයි මට තියෙන සාමාන්‍ය මගේ ජීවිතයේ අත්දැකීමත් එක්ක තියෙනකේ ඒක තමයි එකම.
ඔව් ඒකයි මේක ප්‍රායෝගික වෙන්න ඕන ඒක නැතුව බෑ දැන් අර වේදනාව ගැන අපිට ඕන තරම් කතා කරන්න පුළුවන් වේදනාව ඉතින් හිතෙන්නේ හදලා දෙන්නේ අරක මේක Tamanට ඇත්තටම මේ විදිහක් කපු වෙලා වගේ පැයි ඒක බලන්න මේ කතා කරනවා වගේ නෙමෙයි
ඔව්
ඒකයි මේක අර අර මේ පිටේ ඉඳන් නිකන් දන්නා වගේ කතා කළාට හරියන්නේ නැහැ. බහින්න ඕන. ඒක ප්‍රායෝගික තමන්ගේ ඒ අත්දැකීමක්. ඒ ඔය ඔන්න ඕකේ දැන් වේදනාවටත් වඩා සියුම් අමාරු තැන තමයි මේ හිතනවා කියන එක.
ඔය මම ඊළඟට කතා කරන්න දෙයක්
තියෙනවා කියන එක
ලස්සනට යන්නේ
ඒකදී. ඒක අපිට අල්ලන්නම බෑනේ.
හැබැයි මට තේරෙන්නේ මෙහෙම එකක් තියෙනවා. දැන් අර භුක්ති විඳිනවා කියන තැන දකින්න පුළුවන් නම් ලස්සන තැනක් එතන. ඒ කියන්නේ මේ ඒ සිද්ධියේ හැබැයි එතන අර මේ සිතින් විඳීමක් තියෙනවා. ඒ හැබැයි සිතින් විඳීම නිකන් අර ඒ සිතින් විඳීම ඒක මේ ඒක දැක දැකම තමයි එතන ඒ සිද්ධිය බලන්නෙත්. එතකොට ඒ කියන්නේ සිතින් විඳීමක් තියෙනවා. ඒ සිද්ධිය සිතින් විඳීමක් තියෙනවා දැක දැකම තමයි මට. එතකොට හරි ඒ කියන්නේ එතන අර දකින්නකොට නිකන් සතුටක් මට තේරෙන්නේ. ඒ කියන්නේ දැන් මේක
එතකොට අපිට හිතන බව දැක දැක නෑ සිති හිතන එකේ ඉඳන්ම හිතන බව දකින්න පුළුවන්
නේද? ඔව්.
හිතන බව. හිතන බව කියන්නේ හිතපු දේ නෙමෙයි.
නෑ නෑ නෑ.
ඔව්. දැන් අපි ඉන්නේ හිතන දේවල්
එක්කනේ.
හ්ම්. තනවා කියන එක අපිට අහුවෙන්නේ නෑනේ. ඒ බලන්නන්න ඒ වගේ ඉතින් ඒක අර වචනෙන් කියනවට වඩා ගොඩාක් මේ එහාට ගිය ඒ දැක්ම කියලා තමයි ඉතින් කියන්න වෙන්නේ. තමන්ම කර කර බලන්න ඕන.
ඔව්.
තෙරුවන් සරණයි
ડોක්ටර්. ඔව්. තෙරුවන් සරණයි.
දැන් අපි අර උපාදානය කියනකොට ඇත්තටම අපි දැන් දැන් පොළවට කොච්චර උපාදාන වෙලාද කියනවනම් අපිට ඇවිදින්න පුළුවන් වෙන උපාදානේ නිසා නේද ඒක දැන්. ඔව් මම ඇවිදිනවා කිව්වම පටවිය කොච්චර උපාදාන වුණ නිසානේ මේ අපි ඇවිදින්නේ. එතකොට ඇවිදිනවා කියන එක
ඔව් තදගතිය නේද දැනෙන
ගතිය. ඔව් එතකොට මේක අපිට දැන් මෙහෙම කිව්වොත් ඩොක්ටර් දැන් ආස්වාසය කියන්නේ උපාදානයක් කියලා කිව්වොත් ආස්වාසය උපාදාන නිසායි ආස්වාසය.
ඒ කියන්නේ මේ හුස්ම ගන්න එක නෙවෙයි.
හුස්ම ගන්න එක නෙවෙයි.
ඔව්.
දැන් අර කියනවනේ මේ
ඒක උපාදානයි.
උපාදානයක්. දැන් කියනවනේ අර ධාතු හයක උපාදානයක් කියලා කියනවනේ. එතකොට ඒක ගැන ධාතු හයක උපාදානයක් කියනකොට සත්වයක් ගැන හෝ ලෝකයක් ගැන නෙවෙයි නේද එතන?
ඔව්.
එතකොට අපි දැන් මේ උපාදාන වෙලානේ දැන් මේ අතර අපි දැන් පොළවේ ඇවිදිනවා මම මේ කයක් තියෙනවා මම කයේ ස්වභාවයෙන් ඇවිදිනවා කියලා කිව්වට ඔව්.
ඒක අපි
දැන් කතාක් කියන්නේ. ඔව්.
ධාතු හයක උපාදානයක් කියනට වඩා ඔහු චේ ධාතු යෝ අයම් බික්කවයේ පුරුසෝතු පුරුසෝ
එහෙම
ධාතු හය කියන්නේ පුරුෂය.
එහෙම පුරුෂයා නෙමෙයි එතකොට ධාතු හයක් නෙමෙයි පුරුෂයා නෙමෙයි එතකොට
ධාතු හය කියන්නේම පුරුෂයා.
පුරුෂයා
එහෙම අපි හිතන්නේ ධාතු හය තියෙන උපාදාන කරන්නේ පුරුෂයා කියලානේ. එහෙම නෙමෙයි.
එහෙම
ධාතු හය කියන මට්ටමම අපි හය පැත්තකින් තියමුක එකක් ගන්නකො.
එහෙනම්
මට්ටවි කියන මට්ටමම පුරුෂයා.
හරි.
ඒකේ අනිත් පැත්ත ගත්තොත් උපාදානෙන් තොරව පටවි කතාව එයිද? තණ්හාවෙන් තොරව පටවි කතාව එයිද?
එහෙම
උපාදානයෙන් හටගත් උපාදින්න නේ පටවි.
එහෙමයි.
පටවියක් උපාදාන කළා නෙමෙයි. උපාදින්නයෙන් තමයි පටවි කියන කතාව යෙදීම එන්නේ.
උපාදානේ නිසයි පටවිය.
අන්න හරි. එනවා පටවියක් උපාදාන කළා කියලා පැත්ත නෙමෙයි. මම ඉන්න හින්දානේ ඉතින් පටවි කතාවයි. අර සීනි වල පැනිරහ එන්නේ මම ඉන්න හින්දා මිස නේද? අපේ අපේ මන්ට මම යතුන් නැත්තම් කොහොමද සීනි පැනිරහ කතාවක් අපි අපි එකතු වෙන්නේ? දැන් පටවිය දැන් ඔන්නක අප ගැඹුරට තියෙන මං හිතන්නේ ආහාර සූත්‍රය පුත්තමාන්ත සූත්‍රය වගේ ඒවයි නේද අපිට තියෙන්නේ. පුද්ගලයා ඉන්න ඕනනේ අපිට ආහාර තියෙන්න, ආහාර තියෙන්න ඕනනේ තණ්හා කරන්න. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ තණ්හාව නිසායි ආහාර, ආහාර නිසායි සත්‍යය. බලන්න ඒක කොහොම කොහොම හිතාගන්නද? අන්හාව හින්දා කොහමද ආහාර තියෙන්නේ නේ?
එහෙමයි බක්තෝ. ඒකදී අර ආහාරයේ පිරිසිඳ දැක්කොත් කියලා කියන්නේ ඒ කියන්නේ ආහාරය විතරක් පිරිසිඳ දැක්කොත් එහෙම මේ එක්ක නිවන් අවබෝධ වෙනවා නැත්නම් අනාගාමී වෙනවා කියලානේ කියන්නේ.
ඔව්.
ඒ ආහාර සූත්‍රයේ මම කියුවේ
වෙනවා කියන්නේ අන්හාව නිසායි ආහාර කියන දැක්ම එන්නේ. ඒ දැක්ම නිකමට හිතන්නකො බලන්න කොච්චර අපිට හිතන්නවත් පුළුවන්ද?
ඒක නේද ડોක්ටර් දැන් කියන්නේ දැන් මේ ආහාර ගන්නකොටත් අර අපි නිකන් ඒ කියන්නේ එතෙන්දී විනයක් හැටියටත් පෙන්වනවානේ දැන් ආහාර ගන්න මේ කය වඩන්න ඕනේ මේ ධර්ම කියන්නේ මේ ධර්මයේ යෙදෙන්න සුදුසු මට්ටමක මිසක් කියලා කියනකොට එතන ඉඳලා පුළුවන් නේ ආහාරය ගැන හරියට විමසන්න නේද?
ඔව්. ඔව්. ඒක තමයි. ඒ ආහාරම ඇති හොඳ කර්මස්ථානයක් ආහාර.
එහෙම.
ආහාරය. නේද?
එහෙම.
ආහාර. ඔව්. දැන් ඒක අපිට ඒවා නිකන් මේ එකයි මේ ධර්ම කියන්නේ හරියට දහම ඇහුනොත් නිකන් හිතා ගන්නවත් බෑ ප්‍රශ්න ගොඩක්. දැන් ආහාර කියනකොට ඉතින් ඕනම එකක් ගන්න පුළුවන්.
සතර ආහාර කියලානේ කියන්නේත් නේද?
ඔව්. ඒකට මනෝ ස්වરૂපේ ලැබුණත් ඒ තණ්හාව එක්කයි. දැන් දුකට සමුදය තණ්හාව කියනවා මිසක් දැන් දුකනේ ආහාරේ හරි රූපේ හරි ස්වરૂපේ හරි මොකක් හරි කිව්වොත් ඒක දුකනේ.
ඒක
සමුදේනේ තණ්හාව. එතකොට තණ්හාව දකින්න බෑ තණ්හාව ප්‍රහාණය වීමක් තියෙන. ආහේ දුකයි පිරිසිඳ දකින්නේ දුකයි දකින්න තියෙන්නේ. දුක දකිනකොට තණ්හාව ප්‍රහාණය වීමක් නෙවෙයි. දුක පිරිසිඳ දකිනකට තණ්හා ප්‍රහාණ. දැන් අපි තණ්හාවත් පිරිසිඳ දකින්න නේ හදන්නේ. තණ්හාව මොකද්ද
කියන්නේ? ඒ නිසානේ අර මේ උපදින්නේම දුක, උපදින්නේම නිරෝධ වෙන්නේම දුකක් කියලා කියන්නේ. එහෙම නේද ડોක්ටර්? උපජ්ජමාන උපච්ච දුක්ඛං උපජ්ජමාන උපච්චති දුක්ඛ නිරුජ්ජමාන උපච්චති කියලා කියන්නේ.
එත්තේ සා තණ්හා උපජ්ජමාන උපජ්ජති එත්ත මේ සමාන නිරුද්ධති. ඒකම එනවා නිරුද්ධමාන නිරුද්ධති කියන එක.
එහෙම
එතනම තමයි. ඒ දැක්ම තුලම තමයි. ඔව්. ඒ කිව්වේ මොනවද කියලාවත් නිකන් හිතාගන්න බෑනේ මේ. දැන් මේ දැක්මක් එක්ක බලනකොට තමයි යන්තම් අදහස් ගන්න පුළුවන්.
එතනදි මනෝ සංචේතන ආහාරය පස්ස ආහාරය විඥාන ආහාරය කියලා අහලා තියෙනවානේ. දැන් දැන ගැනීම කියන එක පිළිසිඳ දකිනවා නම් හිතීම කියන එක පිළිසිඳ දකිනවා නම් යෙදීම සංසිද්ධිය පිළිසිඳ දකිනවා නම් දැක්ම පැත්තකින් ඉක්මව යන පැත්තකින් එනවා නම් මං හිතනවා අර තණ්හාවෙන් තණ්හාව කියන එක තමයි නැති වෙන්නේ. හැබැයි පිරිසිඳ දකින්න තියෙන්නේ දැනගන්නවා කියන සංසිද්ධියට ફોකස් වෙලා එක්වයාම කියන සංසිද්ධිය මැනීම නිමිති ගැනීම වගේ පැත්තකින් පිරිසිඳ දකින්න තියෙන්නේ කියන එකක් තමයි අස මට වැටහෙන්නේ තිරසන්නයි.
එහෙමයි ડોક્ટર දැන් අපි විඥානේ විපුල බවට පත් වෙනවා කියනවා නේද? ආහාරය ආහාරය පිරිසිඳ නොදැක්කොත් ආහාරය නිසාම විඥානේ විපුල බවට පත් වෙලා විඥානේ නිසාම නාම රූප හටගෙන ඒ විදිහට පැහැදිලි කරනවා නේද එතන?
ඔව් වේපුල්ල විපුල බවට පත් වෙනවා. ඒ කියන්නේ මේ විඥානේ බැස ගන්න තැන්නේ දැන් රූපේ බැස ගන්නවා. රූපේ කියනකොට ස්වරූපේ දැසගත්තොත් ඒක විපුල භාවයට පත් වෙනවා. වැඩෙනවා. වර්ධනය වෙනවා.
වැඩෙනවා.
ඒ දැසගත්තොත්නේ. දැසගන්නේ දැසගන්නේ මොකක් හින්දාද? පිරිසිඳ දැක්කේ නැහැ. යථාභූත ස්වභාවය දැක්කේ නැහැ. විඥානේ යමක් කියලා ගන්නවනේ නේ.
එහෙමයි.
එතකොට ඒ ඒ යමක්
තමයි.
ඔව්. ඔය හැම එකටම එහෙම තමයි. යමක් යමක් බව බව කියන එක තමයි ආපහු එන්නේ. බව යමක් බව බව. එතකොට කංචි සංකාර නිච්චතෝ සමනුපස්සති. අනිත් ඔක්කොම අනිත්‍යයි කියවට කොහේ හරි යන්තම් හරි යමක් බව අහු වුණා නම් ඒ දහමේ උණුසුමවත් ලැබිලා නැහැ. අගපල ලැබනවා කියන එක නේතන්ට අනං විච්චද. ඒ නිසා තමයි අපි තව තව පරිස්සම් වෙවි අර ගැඹුරු දහම් විමසන්න තියෙන්නේ. අපි හිතුවට මං මාර්ගය වඩනවා කියලා ඔක කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒක වැඩෙන වෙලාවට වැඩයි. ඒ කියන්නේ මේ පැත්තකට වෙලා නිකන් ඉන්න කියන එක නෙවෙයි.
වෙලාවෙම විමසන්න ඕන තැනක් නේද ඔක්තේ. මම වෙලාව විමසන්න ඕන.
ඔව්. දැන් අමිත මහත්මිය හරි ඉතින් මේනේ ලේසියෙන් කරන්න බැරි වැඩක් අර සතියක්ම මේක බැලුවා කියන එක. ඒක ඒක සේමසේ වැඩක් නෙවෙයි.
එහෙම
කිව්වට අපි මේ වෙලාව වෙන් කරගෙන මේක කරන්න ඕන කියලා කළාට එහෙම කරන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. දැන් මේ මේක කිව්වහම එහෙම කරන්න එපා කියන එක නෙමෙයි මම මුලින්ම කියන්නේ. එහෙම කරන එක එක විශේෂ අපි ගොඩාක් ප්‍රශංසා කරන්න ඕන එකක්. ඒක නොකළාක් මේ මට්ටමේ කතා කරන්නත් බෑ. හැබැයි මේ මාර්ග කෘත්‍ය කියන එක අපිට හිතලා ඔන්න දැන් මේක කරනවා කියලා එහෙම කරන්න පුළුවන් එකකුත් නෙවෙයි. හැබැයි අපිට පුළුවන් ප්‍රඥාවට ආහාර දෙන්න. එතකොට අර වැරදි පැත්තට යන ඒවා අඩු කර කර මේ පැත්ත කරන්න පුළුවන්. දහම විමසීම කරන්න ඕන. ඊළඟට උත්සාහ කිරීම කරන්න ඕන. හැබැයි අපි උත්සාහ කිරීමට කොයි වෙලාවෙත් මේක මාර්ගය කියලා දාගන්න හොඳ නැහැ. නමං ඔක්කොම වැඩ නවත්තලා දැන් මේ සතර සතිපට්ඨානෙමයි කරන්නේ කියලා ඒ කරනවා නම් ඉතින් බුද්ධ වචනෙට ඒක හරියන්න ඕන. දවස් හතකින් අනාගාමී හෝ අරහතෝ වෙන්නවා. එහෙම නොවෙනා නම් ඔන්න අපිට තව අවස්ථාවක් තව ටිකක් විමසන්න ඕන. තව ටිකක් විමසන්න. ඒ හැම තිස්සෙම මම දන්නේ නැහැ බුදුහාමුදුරුවෝ තමයි දන්නේ කියන එකටම තමයි යොමු වෙන්නේ. එතකොට ඒ දන්නේ නැහැ කියලා ධෛර්ය වෙන්න නෙමෙයි.
එහෙමයි.
සංග්‍රහ එක කරන්න පුළුවන් හින්දානේ ඉතින් ගියාද? දේශනා කරා. එතකොට අපිට ලැබුණ ෂණ සම්පත්තිය අපතේ අරින්න හොඳ නැහැ කියලා. ඒත් අපිට අර උත්සාහයට වීරයට උදව්
වෙනවා. ඔව් ડોක්ටර් කියන දැන් හැම වෙලාවෙම අර වැල්පාලම යනවා කියන කල්යාණ මිත්‍රයාගේ උදව් ඕනමයි දැන්. ඒ කියන්නේ වර්ධින තැන් හරි වැඩි. අපිට
කල්‍යාණ මිත්‍රයත් අපි ළඟට ඇවිල්ලා කියා දෙන්න ඕනනේ. එහෙම නෙමෙයි දැන් අර පැල්පාලමේ යනකොට අපි කල්යාණ මිත්‍රයෝ හොයාගන්නවා සරණ යනවා මිසක් කවුරු හරි ඇවිල්ලා නේ මාව බේරගනී කී කියා ඉන්නව නෙමෙයි. අපි දුකේ වැටිලා ඉන්නවනේ, අපි එපැයි ගැලවෙන්නේ. අපි ඕන කල්යාණ මිත්‍රයෝ හොයාගන්න, කල්යාණ මිත්‍රය සුර ගන්න. අපිට වෙලා තියෙන එක නේ බලෙන් ඇවිල්ලා ටොක්කක් ඇනලා කියා දෙනකන් ඉන්නවා. එතකන් අපි හරි.
අපි සර් දුකේ වැටිලා වැටලා කිය කියා හිටියට මං හිතන්නේ දුකේ වැටලාද කියන එක ප්‍රශ්නයක්.
ඒක දන්නෙත් නැහැ.
අපි ඒකනේ ආරම්භ වුරුද්ද කියනවා දුකේ වැටලා කියලා.
දැන් දුකේ වැටිලා හින්දා තමයි දැන් මං අර සමතයක් වඩා ගන්න ඕන හින්දායි සතිපට්ඨාන දේශනා ටික අහන්න ඕන කියන අදහසිනුයි හොඳ පිරිසිදු මනසක් හදාගන්න හින්දායි තමයි මං කාලෙ වෙන් කරගත්තේ. මොකද මං රස්සාව කර කර වෙන වැඩ කරද්දි මට ඇතුළාන්තෙන් බයක් එනවා. මොකද වෙන වැඩනේ කරන්නේ. ඒතකොට මං වෙනම කාලෙ හදාගත්තේ සමතය අහලා අර සතිපට්ඨාන දේශනා 13ක් තියෙනවා. ඒතකොට මේක කර කර මේක ඇහුවට ඇහෙන්නේ නැහැ කියලා දන්න හින්දා තමයි මං උත්සාහයක් දැරුවේ ඒ ටිකට. හැබැයි සර් මට එතනදි මේ මගේ වැරදි ගොඩක් අමතු වුණානේ. ඉතින් හැමදාම වෙන්නේ ඒක තමයි. ඒ කලිනුත් ඔව් ඒක ඒ වැරද්ද මට ගොඩක් කියන්නේ ගොඩක් මේ සතිපට්ඨාන කියලා අර කැමැත්ත කියන එක මේ අකමැත්ත පටිගය කියන එක එක්කරුණෙන්ම දැකලා අර මැනීම පැත්ත දැකලා තිබ්බේ නැහැ. ඒ කියන්නේ කැමැති හිත අල්ලගෙන තමයි හිටියේ. ඊතකොට කැමැත්ත කියන මැනීම පැත්ත දකිද්දි හිත ඉක්මවා යන පැත්තකට මම ඩිරෙක්ට් වෙලා තිබ්බේ නැහැ. ඒතකොට මගේ වැරද්ද දැක්කා. ඊතකොට සර් හැම සැරේම එහෙම කාලෙ වෙන් කරගෙන කරන එකෙන් හැම සැරේම මට වෙන්නේ ඉන්න තැන වැරද්ද අහුවෙන එක. දැන් මං ඉස්සරස්ස මට කාලෙ අඩු හින්දාවත් අවුරුද්දට වුණත් කලින් ගෙදර ගිහින් ඇවිල්ලා කාලෙ ගොඩාක් නාස්ති වෙන හින්දා නෑයෝ එක්ක ඒ සතිය මම බෝඩිමඩ වෙලා ඉඳලා ඒ සතියෙම බණක් අහලා භාවනා කරනවා. මං අම්මට කියන්නේ භාවනා කරනවා කියලා. අම්මා ඊතකොට කල්ැතුව මං යුතුයකත්තික කරලා එනවා. හැබැයි ඒ හැම සතියෙම දේශනා අහනවා. එහෙම කරද්දි හැම සතිය ඔය කාලෙ වෙන් කරලා බලන හැම වෙලාවෙම උනේ අඩුපාඩුව දැක්ක කියන එක. අර අරූපී භවක ජීවත් වුණා කියන එක දැක්කා. අසඤ්ඤ හරි නෑ කියන පැත්තකට ගිහින් එතන වාසය කිරීමක් කියන එක දැක්කා. ඒතකොට හැමදෑම සර් අද වෙන තුරුම වැරදි කරන තරමක් කරලා තියෙන වැරදි 10ක් 15ක් වුණත් කියන්න පුළුවන් ඒ වැරද්ද දැක්කා. වැරද්ද විදිහට දැක්කහම තමා සර් ඉක්මන්නේ. එහෙම නැතුව සර් කොච්චර කිව්වත් මේක වැරදි කියලා ඒක ඇහෙන්නේ නැහැ. අන්න එහෙම එකක් තමා සර් වෙන්නේ. තෙරුවන් සරණයි සර් අනන්ත ප්‍රමාණවාරියක් පින්.
ඒක තමයි. දැන් අපිට ඇහුණා කියලා හිතුවට ඇහෙන්නේ නැහැ. එතකොට ඔන්න ඒ වගේ අර ඉන්නකොට හිතපු ගාම තේරෙන්න ගන්නවා. මෙන්න මේක තියෙනවා. මේක මට ඇහිලා නැහැ. අර හරි ආසාවක් හිතෙනවානේ. එතකොට ඒක අන්න ඒ වගේ ඒවල තමයි දැක්මයි. ඒක අපිට කොයි වෙලාවෙද කියලා කියන්න බෑ. ඉතින් අර විවේකව මට නම් හිතන්නේ දැන් අපිට මේ දහමක් අහන්න පුදුමාකාර විවේකයක් ඕන නිය. කියන්නේ අපේ හිත පොඩි දෙයකට හරි ගියොත් ඇහෙන්නෙම නැහැ. කොහොම අහගෙන ඉන්න ඕනද? ඒකට ඒ පරිසරයේ අපි ඒ කියන්නේ දහම අහන්න හරි මෙන්න මේ වෙලාවේ මේක අහනවා කියලා හරි මේ දාගත්තොත් ඒ වෙලාවට ඇහෙනවා වැඩි. කියන්නේ අපේ හොඳම අවධානය තියාගෙන ඉන්න පුළුවන් වෙලාවල් තියෙනවනේ. එක එක කෙනාට වෙනස්. දහන අහනකොට තමම්ම අධ්‍යක්ලයි තියෙන්නේ. සමහර වෙලාවට අහන්න පුළුවන්, සමහර වෙලාවට කොහෙත්ම ඇහෙන්නේ නැහැ. බණ අහන්න ඕනකම තිබුණාට බෑ. එතකොට අන්න අර ඒ ඇහෙන වෙලාවල් අපි හදාගන්න වැඩි කරගන්න ඒවා එක්ක අහන එක කරන්න ඕන. ඉතින් මේ දේශනාවල වටිනකම මම දකින්නේ උන්වහන්සේගේ සතිපට්ඨාන දේශනා 13 පුදුමාකාර ඉවසිල්ලකින් පුදුමාකාර අවධානකින් අහන්න ඕන ඒවා. මේක අහන්න බැහැයි කියලා තේරෙන එකත් හොඳයි. ඉතින් මේ කියන්නේ තව අපේ පැත්තේ හැදෙන්න ඕන දේවල් තියෙනවා කියන එක. ඊළඟට ඒ කරුණු එක්ක අපිට අර කතා කරද්දි කතා කරන්න පුළුවන් ඒවා අහපු තමන් අවංක උත්සාහයක් අවංක يعني සත්‍යවාදීකමක් තියනවා නම් තමයි ඒවා ගැන يعني කතා කරන්නත් පුළුවන්. කද අපි දන්නවා ඉතින් සතිපට්ඨානේ මන් දන්නේ නැද්ද උක කොච්චර අහලා තියනවාද කියලා එහෙම අහන්න බෑ ඒක. ඒ කියන්නේ ඇහෙන්නේ නැහැ. අහන්න බෑ නෙමෙයි ඇහෙන්නේ. ඒවට යොමු වෙලා මං හිතන්නේ මේ දවස්වල තියෙන සමහර සාකච්ඡා මේ මොනවා කතා කරනවද කියලා සමහර විට හිතා ගන්නත් බැරි වෙන්න පුළුවන්. ඒ වුණාට මේ පුදුමාකාර වැදගත්කමක් තියෙන ඒවා කියලා මං දන්නේ නැහැ මට හිතෙන්නේ. ඒකට අපිට අනුගත වෙන්න බැයි නම් ඒ කියන්නේ අපේ අඩුගන්නේ අපේ දැක්ම ඒ කියන්නේ අනුගත වෙන්න කියන්නේ ඒක අහගෙන ඉන්න මට්ටම ගැඹුරෙන් අනුගත වීම නෙමෙයි. ඒකක් අහගෙන ඉන්න කොච්චර ඒක අපේ කැමැත්තක් එන්න ඕනනේ. ඒක අවබෝධයක එන කැමැත්තක් මිසක් වෙන විදිහකට කැමැත්ත ගන්න බෑ. තේරෙන්නේ නැත්නම් අහගෙන ඉන්න බෑ. පොඩ්ඩක් හරි කොටසක් හරි වැටහෙන තැන් තියෙනවා නම් ඒකත් ලොකු දෙයක් කියන තමයි ඉතින් කියන්නේ. පෙරවන් සරණයි.
අවසරයි
ඩොක්ටර් රවි, මම මේ පොඩි කාරණයක් විමසගන්න. මම මේ වැල්වා මේ පටිච්ච සමුප්පාදයේ අර අනුලෝම පැත්තේ තියෙන කාරණා 12 මම පොඩ්ඩක් තේරුම් ගන්න බලනකොට, ඉතින් මම දැන් මට ඇහුණා මේක ලෝකෝත්තර ධර්මතා ලෝක ඥාන දර්ශනයට හම්බ වෙන්නේ අනුලෝම පැත්ත විතරයි මම විමසන්නේ දැනට. එතකොට මට එක තැනක හම්බ වුණා ඇත්තනේ නම් මේක ලෝකෝත්තර වෙන්න ඕන. හැබැයි මම වේදනා කියන තැන විමසන්න ගත්තාම මට අත්දැකීමත් එක්ක බලනකොට ලෞකික තමයි. හැබැයි මෙසේ කියලා බලනකොට එතන ලෝකෝත්තර පැත්තක් පේන්න පටන් ගත්තා. ඒ වගේම අර අන්තිමට තියෙන දුක්ඛ දෝමනස්සු පායාස සම්භවಂತಿ කියලා එතනත් මම ඒ විදිහටම විමසගත්තා. මට ඩොක්ටර් ආවි මෙතන පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න. මම එතන පොඩ්ඩක් අසරණ වුණා. මොකද්ද මට මේ